දෙදහස් දාහත වසරේ අටවැනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. අප භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්වා දුන්නා සැනසීම කියන්නේ කුමක්ද කියලා. ලෝකේ මිනිසුන් බොහෝ දෙනෙක් සැනසීම මරණයෙන් පසුව ප්‍රාර්ථනා කරන ලෝකයක සැනසීම මෙලවදීම ලබන්නට, ඒ ගැන අසන්නට, ඒ තුල ජීවත් වන්නට භාග්‍යවන්තයෝ වීම පිළිබඳව අපට ඇත්තේ අතිශයින්ම උදාහරණයක්, සතුටක්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නොතිබෙන්නට අප සියලු දෙනා ඒ අන්ධකාරේ, ඒ අසරණ තැන, ඒ අන්ධභාවයේ අපි සදාකාලික දුක් විඳිනවා. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අපේ පීතෘ වහන්සේ, බුදු පියාණන් වහන්සේ, ඒ වගේම මෑණියන් වහන්සේ, බුදු මෑණියන් වහන්සේ, අම්මා තාත්තා දෙන්න වාගේ ඊට වැඩිය දෙයක් දුන්නු කෙනෙක් තමයි ලෝතර බුදුහාමුදුරුවෝ. සංසාර දුක්, මෙලව හිතේ දුක් නිවන්න බෑ අම්මා තාත්තා, සමාජයේ කාටවත්. ඒ තථාගතයන් වහන්සේ සොයාගත් දැන වදාළ ඒ ශ්‍රී සද්ධර්මයෙන්ම පමණයි අපිට ඒ සැනසීම තියෙන්නේ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනතරම් අසිරිමත්, මේ මහා පොළොවට මොනතරම් භාග්‍යයක් ගෙන දුන්නු ශාස්ත්‍රවල වහන්සේද, උන්වහන්සේ ආගම, සංකල්පය, මතවාදය, දෘෂ්ටිය කිසි විටක ඉදිරිපත් කළේ නැහැ. මිනිසාගේ මානසික දුක සංසිඳවන, දුක් නිරෝධ කරන ප්‍රතිපදාව කියලා දුන්නා. බුදුදහමේ යම් වැරද්දක් හැටියට යමක් පෙන්නනවා නම් ඒ වැරද්ද කියන කාරණේ තුල පැවසෙන්නේ මිනිස්යාට අත් වෙන දුක. යමක් දුක්ඛ බවට පරිවර්තනය වෙනවද? එය වැරැද්දක්. යමක් ශෝකයේ පිනිස පවතිනවද? එය වැරැද්දක්. යමක් අපායේ පිනිස පවතිනවද? ඒක වැරැද්දක්. යමක් තමන්ගේ දියුණුව පිණිස, යහපත පිණිස, ශාන්තිය පිණිස, නිවීම පිණිස, සහනය පිණිස පවතිනවද? ඒකට කියනවා යහපත ධර්මය. යහපත් පුරවැසියෙක් වීමට එහා ගිහිල්ලා, යහපත් මිනිසෙක් වීමටත් එහා ගිහිල්ලා, මුළු මහත් විශ්වයේම යහපත් ගුණයකට පත් වෙන්නට අපිට අවකාශය ලැබී තියෙනවා. ලෝකේ නොයෙකුත් දිසාවන් වල ඉඳගෙන දිනෙන් දින තමන්ගේ අවබෝධයේ සතුට ප්‍රකාශ කරනවා. මේ විශ්වීය ධර්මය මට වැටහුණා, මං අවබෝධ කරගත්තා. මෙතන දැන් මමෙක් නැහැ. මෙතන තියෙන්නේ මොනවද කියලා කියන්න බෑ. ඒ මමෙක් නැහැයි කියලා කියන්නේ මම දෘෂ්ටියකින් සංකල්පයකින් නෙමෙයි. ඇත්තෙම මා තුළ මමෙක් අහු වෙන්නේ නැහැ. මේ අත පය ශරීරය ලේ ඇට මස් නහර මට මමේ කියලා අහු වෙන්නේ නැහැ. අන්නේ නිසා එතන මමෙක් නැහැ. උසුලාගත්ත දරාගත්ත දෙයක් නෑ. ඒ නිසා මමෙක් නෑ. කොයිබද? මේ සිත තුළ. ඒ නිසා මගේ ජීවිතයේ හරියට සෙවණැල්ල පමණක් පිටුපසින් එනවා වගේ. බලන්න ධම්මපද ගාථාව මුල්ම ගාථා දෙක. මේ මමත්වයේ මේ සංසාරේ කර තියාගත්ත කෙනා කරත්තයක් කර තියාගත්ත කෙනා වගේ දුක් විඳිනවා. ඒක ඇත්ත. ඒකට අපි සාක්ෂි දරනවා. අපි ඒක එහෙම වින්දා. අපි ඒක දන්නවා. මේ මමත්වය කරත්තයක් කර තියාගත්ත වගේ මහ පුදුම වේදනාවක්. ඒ කරත්ත විමින් තිබ්බට පස්සේ හෙවණැල්ල පමණක් පිටුපසින් එන්න තීදී යන මිනිස්සෙක් වගේ ගමන් කරන මිනිස්සෙක් වගේ හරි සැහැල්ලු. අවිද්‍යාව ශේෂයක්වත් නැතුව දුරු කරන තැන ඥානෙන් සිහිනුවණෙන් පින්නතුනේ අවිද්‍යාව අපිටුලින් බැහැර වෙනවා. අපේ ඥානෙ අපේ මනස අනවබෝධීතව සිටිනවා නම් ලෝතර බුදුරජාණන් වහන්සේ උදා කරගත්තේ ඥානෙ අපගේ ඥානෙ අපගේ මනස අවබෝධයට පත් කරනවා. අවබෝධයට පත් කරමින් වැරදි දෘෂ්ටි, වැරදි මතවාද, වැරදි හැඟීම්, අදහස්, උපාදාන දුරු කරනවා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ මනසේ පවතින උමන ධර්මතාවයක්වත් උපාදාන කරන අල්ලගෙන නිවනක් හොයාගන්න බෑ කියලා. ඒ නිසා ලෝතර බුදු කෙනෙක් සියලු ලෝක සත්වයාට දේශනා කළා සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. අනිත්‍ය කරගන්න. ලෝකේ නිත්‍යයි කියලා දෙයක් පමණයි තියෙන්නේ පින්නතුනේ. අනිත්‍යයි කියලා දෙයක් නැහැ. නিত্য කර නොගන්නේ යම් තැනකද එතනයි අනිත්‍ය පවතින්නේ. ඔබට ඒක හොඳින් වැටහෙනවාද? ලොව පවතින්නේ නিত্য කියා දෙයක් පමණයි. අනිත්‍ය කියා දෙයක් නැහැ. හොඳින් නුවණ විහිදවා කරුණු වටහා ගන්න. යමක් නিত্য කර නොගනීද එතන ස්වභාවයෙන් පවතින්නේ කුමක්ද? ඔබට ඒ වැටහෙනවද? යමක් නිත්‍ය කර නොගනීද එතන ස්වභාවයෙන් පවතින්නේ අනිත්‍ය. ඔබ අනිත්‍යයි කියා සංකල්පයක් ගත්තොත් මොකද වෙන්නේ? ඔබට අනිත්‍ය මඟ හැරෙනවා. ඔබ අනිත්‍යයි කියලා දෘෂ්ටියක් ගත්තොත් මොකද වෙන්නේ? ඔබට අනිත්‍ය මඟ හැරෙනවා. ඔබ අනිත්‍යයි කියලා වචනයක් ගත්තොත් මොකද වෙන්නේ? ඔබට අනිත්‍ය මඟ හැරෙනවා. යමක් නිත්‍ය කර නොගනීද එහි පවතින්නේ ඒ අවස්ථාවේ පවතින්නේ අනිත්‍ය. ධර්මයේ මදුපිට ඥානයෙන් දකින්නට නෙමෙයි ලෝතර බුදු කෙනෙක් නිරතුරුව මතක් කරන්නේ යතහා භූතං පජානාති. මේ යතහා தත්ත්වයේ ගැඹුරින් දකින්නට යතහා පඤ්ඤාය පස්සති. බොහොම ගැඹුරු ආධ්‍යාත්මයකින් මේ ගැඹුරු தත්ත්වය ගැඹුරු ස්වභාවය පිළිබඳව දකින්න. ඒක හද පතුලින්ම දකින්න. කරුණ බොහොම ගැඹුරින්ම දකින්න. මතු පිටින් දැකීම කියලා දෙයක්ත් තියෙනවා. අපි මතු පිටින් ඉගෙන ගන්නවා, කරුණ වටහා ගන්නවා. වැඩි විමර්ශනයක් නැහැ. දාර්ශනිකයෙකු, විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙකු කරුණු විනිවිද බැලීමේ කුසලතාවය ඇති කර ගන්නවා. නිවන පවතින්නේ නිවන තුලමයි. නිවන තව එකක් තුල පවතින්නේ නැහැ. නිවන වචනවල පවතින්නේ නැහැ. නිවන පොතක පවතින්නේ නැහැ. නිවන දෘෂ්ටියක සංකල්පයක පවතින්නේ නැහැ. නිවන තුල නිවන පවතින්නේ නිවන තුලමයි. බැඳීම් නැති ස්වභාවය නිර්වාණය. බැඳීම් නැති ස්වභාවය බැඳීමකින් අපිට ලබා ගන්න බෑ. බැඳීම් ප්‍රගුණ කරලා ලබා ගන්න බෑ. ලෝකෙට ඍණාත්මක ධනාත්මක කිසිම සංකල්පයක් යොමු කරලා ළඟා කරගන්න බෑ. මේ ශරීරයට නිග්‍රහ කරලා මේ ශරීරයේ තියෙන පිළිකුල්තාවය පිළිබඳව කල්පනා කරලා අපිට නිවන ළඟා කරගන්න බෑ. අපිට පිළිකුල් කරන්න දෙයක්වත්, ප්‍රසාදයට ලක් කරන්න දෙයක්වත්, අයිතියක්වත් මේ මිනිසයාට නැහැ. මේ මිනිසයා මෝඩකමින්, අන්ධකමින්, මෝහයෙන් ගොඩාක් දේ සමග ඇලෙනවා, ගොඩාක් දේ සමග ගැටෙනවා. ගැටෙන්නටවත් ඇලෙන්නටවත් කාරණා කිසිවක් මේ සත්වයාට අයිතියක් නැහැ. අයිතියක් නැති භාණ්ඩයක් වෙනුවෙන් පොරකම. අපි හිතමු මහමග වැටිලා තියෙනවා යම වටිනා දෙයක්. ඒ දෙන්නට මේක අයිති නැහැ. නමුත් ඒ දෙන්නට ඒක පිළිබඳව තෘෂ්ණාවක් හට ගන්නවා. ඒ දෙන්න ඒකට සටන් කරනවද නැද්ද? සටන් කරනවා. එකිනෙකාට පොර කනවා. ඒ දේ ලබා ගැනීම සඳහා මහන්සි වෙනවා. ආන්න එවැනි දෙයක් හා සමානයි ලෝකේ සත්වයෝ මේ ලෝකය උපාදානය කිරීම. මේ ලෝකේ උපාදානය කිරීමට උත්සාහ කළාට ඒ සියල්ලම ඒ ඇත්තන්ට අයිති නැති දේවල්. අපට අයිති නැති දේවල්. අප්‍රසාදයේ දක්වීමටවත්, ප්‍රසාදයේ දැක්වීමටවත් අපිට අයිතියක් නැහැ. මක් නිසාද? එයා අපගේ නොවන නිසා, එය මාගේ නොවන නිසා. මේ බුදුන් සත්‍යයගේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මම, මගේ ආත්මය. එතනින් ආරම්භ වුණාම ආත්ම දෘෂ්ටි, ආත්ම සංකල්පය ඇති වෙනවා. කොච්චර අනාත්මයි අනාත්මයි කියලා උදේ හවස කිව්වත් ඇතුලේ මනස වැඩ කරන්නේ ආත්ම සංකල්පික රටාව. බලන්න ඔබේ චින්තනයේ වැඩ කරන්නේ ආත්ම සංකල්පිත රටාව. ඒ ආත්ම සංකල්පිත රටාව තුළ ඔබ පුජ්‍යලෙක් හැටියට මුලා වෙලා ඉන්න බව හැඟෙනව නේද ඔබට? ඒ පුජ්‍යලත්වය තුළ කවරක්ද තියෙන්නේ, කුමක්ද තියෙන්නේ, සත්‍යයක්ද තියෙන්නේ, අසත්‍යයක්ද තියෙන්නේ කියලා බැලීම ඔබ සතුයි. පුජ්‍යලත්වයේ මොන තරම් ආකාරයකින් තබාගෙන හිටියත් මේක තබා ගන්න බැරි බව විදර්ශනා ඥානයෙන් මනාකොට ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒ පුජ්‍යලත්වයේ තිබෙන්නේ ශරීරය වෙනුවෙන් ඒ ශරීරය පවත්වීමට හැකියීමක මොන කාලය කියලා අවබෝධ කොට ලබා දෙන්න ඕන. සියලු අයිතිවාසිකම්, සියලු බැඳීම්, සියලු නිලතල එකම සහතිකයකින් අවසන් වෙනවා කියලා අපි තේරුම් කරගන්න ඕනේ. මරණ සහතිකයෙන් සියලු සහතික අහෝසි වේ. මේ අදහස් කරන්නේ පින්නතුන්ට බැඳීම කියන එක අඩු කරන්න, බැඳීම කියන එක දුරු කරන්න. ඊළඟට අපි පරිස්සම් වෙන්න ඕන ගැටීම කියන එකට පාත්‍ර නොවෙන්න. බැඳීම අඩු කරන්නේ ගැටීමෙන් නෙමෙයි, ගැටීම කියන தത്വයට පාත්‍ර නොවි අපි බැඳීම කියන එක ලිහිල් කළා දානවා. මනසින් ගැලවුණාම අපිට අපේ රස්සාවත් එක්ක, පැවැත්මත් එක්ක, ස්වාමිභාර්යා වශයෙන්, ධර්මල්ල වශයෙන්, මෞපිය වශයෙන් ජීවත් වීමේ සම්මුතිවාදයට ගැටලුවක් නැහැ. එයා මනසින් පමණයි ඒක යථා තත්ත්වයේ දකින්නේ. යම් කිසි පුරුෂයෝ දෙන්නෙකුට මල්ලක් දෙනවා කර තියාගෙන යන්න. දෙන්නම මේ මලු දෙක කර තියාගෙන යන්නේ සැකින්. මේක පාර්සලයක්. මේක අහවල් තැනට ගිහින් දෙන්න කියලා කිව්වේ. මේක ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. දෙන්නම සැකින් යනවා. දෙන්නම සැකින් ගිහිල්ලා එක්කෙනෙක් දෙන්නම විවේක ගන්නවා ගහක් මුල. ගහක් මුල විවේක ගත්තට පස්සේ එක්කෙනෙක් ඈතට පොඩ්ඩක් කැලේට ගියාම මෙයා හනික තමන්ගේ මල්ල ලිහලා බලනවා. ලිහලා බැලුවා මේක ඇතුළේ තියෙන ඍජුකෝම් කෑලි වගේ පුළුන් ගොඩක් වගේ දෙයක්. එච්චර වටින දෙයක් නෑ. සැකේ දුරු වුණා. මල්ල හොඳට බැඳගත්තා. දැන් මේ දෙන්න ආයිත් යනවා මග. දැන් ඔබට තේරෙනව නේද දෙන්නම මල්ල කර තියාගෙන යනවා. එක්කෙනෙක්ගේ ළඟ සැකේ දුරු වෙලා තව කෙනෙක්ගේ ළඟ එයා මල්ල ලිහලා බැලුවේ නෑ තාම. එයාගේ ළඟ සැකේ පවතිනෝ මෙයාට මේක ගැන වටිනවද නොවටිනවද, මේක ඇතුළේ කොච්චර දෙයක් තියෙනවද මුකුවත් දන්නේ නැහැ. එයා මල්ල කර තියාගෙන යනවා. වටපිටාව ඉන්න මිනිස්සු, පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු දකින්න දෙන්නේ මලු දෙකක් කර තියාගෙන යනවා කියලා. හැබැයි ඔවුන්ගේ සිද්දෙස බැලුවොත් පමණයි පේන්නේ එක්කෙනෙක් සැකයෙන් මල්ල කර තියාගෙන යනවා, තව එක්කෙනෙක් සැකය නැතුව මල්ල කර තියාගෙන යනවා. මේන්න මේකයි පින්වතුනි ධර්මය. ආනන්ද සාමින් වහන්සේ මල්ල ලියලා බැලුවා. වැඩක් නෑ, ආයි මල්ල බැඳා. කර තියාගෙන යන බව නම් කාටත් පේනවා. හැබැයි සැකයක් නැතුව. දැන් අපි අවබෝධයටපත් වෙච්ච පින්නතුනොත් ඒකමයි කරන්නේ. මල්ල ලිහල බැලුවා. ගන්න දෙයක් නෑ. ආයි මල්ල බැඳා කර තියාගෙන යනවා. කවුරුත් වගේම ඒ ඇත්තෝ යාන වාහන පාවිච්චි කරනවා, ගෙවල් දොරවල් ආදී තියෙනවා. ධර්මවල හදනවා. ඒගොල්ලෝ දන්නවා මල්ල කර තියාගෙන යනවා. කර තියාගෙන ගියාට දන්නවා මල්ල එච්චර වටින දෙයක් නෑ. අර නොදන්න කෙනා ඒත් මල්ල කර තියාගෙන යනවා. මල්ලේ බරයි, හිතේ බරයි දෙකම එකට. හරියට බර හිතේට. යා අනිත් එක්කෙනත් එක කතා කර කර යනවා. මේ මල්ලේ මොනව තියෙනවද දන්නේ නේද? අපේ ලොකු මහත්තයා දුන්නේ මොනව තියෙනවද දන්නේ මල්ලේ. ඉතින් මෙයා කියන්නෙත් නෑ අරයට මල්ල මම නම් ලිහලා බැලුවා කියලා. ඉතින් හරි සැකයි. ඒ නිසා අපිට තියෙන එකම දේ තමයි මේ අපි කර තියාගෙන යන මල්ල. ඔබ කර තියාගෙන යන මල්ල වහාම අර ඥානවන්ත මිනිස්යාගේ සැකේ දුරු කරගන්න මල්ල ලිහලා බැලුවා වගේ ලිහලා බලන්න. මොනවද ඔය අල්ලගෙන කර තියාගෙන ඉන්න මල්ලේ තියෙන්නේ? මොනවද තියෙන්නේ? මම දකින්නේ ඍජු බෝම් කෑලි ටික කොයි ඈ කුළුම් ගොඩ කොයි ඔක ඇතුලේ ඇත්තේ. එච්චර වටින දෙයක් නැහැ. නමුත් සැකයි හිතනවා මිරිඟුව පස්සේ මුවෙක් දුවගෙන දුවගෙන යන්නේ සැකේට. තා පොඩ්ඩක් ඉස්සරහා ඇති ජලය, තා පොඩ්ඩක් ඇති ඉස්සරහා ජලය කියලා. මේ මනස කෙසෙල් කඳක් වාගේ කියන අරටුවක් නැහැ කියන. ඒ නිසා මමේ මමේ කියලා ගන්න මල්ල තරම් අපේ අවිද්‍යාවක් බොරුවක්. ඒ ගන්න පීඩනයේ තරම් අපි ලබන අවිද්‍යාවක් බොරුවක් වෙනතුනේ මේ ලෝකේ තවත් මා දකින්නේ. ඒ තුල කිසිදු අරටුවක් නැහැ, කිසිම හරයක් නැහැ. හැබැයි සියලු ප්‍රශ්න, සියලු දුක් ගැහැට ඇති කරන්නේ ඒ මමත්වය. ඒ මමත්වයට පුළුවන් ඔබව අපායට ගෙනියන්නත්, දිව්‍ය ලෝක වලට ගෙනියන්නත් පුළුවන්. ආන්නේ මමත්වයේ පිළිබඳව, ඒ කර තියාගත්ත මල්ල පිළිබඳව විදර්ශනා නුවණින් ලිහා බැලීම. ඒක මේ ආකාරයයි කියලා කියන්න බෑ. තමන්ට තේරෙනවා තමන් කර තියාගත්ත මල්ලේ ස්වභාවය. තමන්ට තේරෙනවා තමන්ගේ ශරීරයේ තුවාලයක් තියෙනවා නම් තුවාලේ තියෙන තැන. මගේ කකුලේ තුවාලයක්, මගේ අතේ තුවාලයක්, මගේ ඔළුවේ තුවාලයක්, මගේ අතේ තුවාලයක් කියලා කියන්නේ. කොහොමද ඒක දැනගන්නේ? එයාට ඒ තැනින් වේදනාවක් නිකුත් කරනවා. වේදනාවක් නිකුත් කරන නිසා එයා තේරුම් ගන්නවා එතන තුවාලයක් තියෙනවා කියලා. එමනම් ඔබේ මනසේ කොහොමද ඒක දැනගන්නේ? ඔබත් ඒ මනෝ විඥාන ධාතුවෙන් උපාදානය කළ තැනින් මොකද ඇති කරන්නේ? වේදනාවක් ගණාගෙන එනවා. අල්ලගත්ත තැනින් වේදනාවක් ගණාගෙන එනවා. අන්න වේදනාවක් ගලාගෙන එන තැනින් තුවාලය හඳුනනවා වගේම සිතේ තුවාලෙත් එහිමම හඳුන ගන්නවා. ශරීරයේ තුවාලයේ වේදනාවක් ඇති වෙන තැනින් හඳුනාගෙන එතෙන්ට බෙහෙත් දානවා වගේම සිතේ තුවාලයේ වේදනාවක් ගලාගෙන එන තැනින් හඳුනාගෙන එතෙන්ට බෙහෙත් දානවා. මොකක්ද අපි කරන්නේ? අවිද්‍යාව හේතුවෙන් තැවෙනා මේ මනුස්සයා විද්‍යාවේ පිහිටනවා. අනවබෝධයෙන් සැලුණු මේ සිත අවබෝධයට පත් කරනවා. අපි මේ දකින්නේ පින්නතුනේ හොල්මන්නේ. අපි දකින්නේ හොල්මන්. මොකද්ද මේ හොල්මන් කියන වචනේ තේරුම? මන හෙල්ලුණා කියන එක. මන හෙල්ලුණා. මන හෙල්ලුණාම අපි කියන හොල්මන් කියන. දැන් මේ අපිට අධ්‍යාත්මය තුල වෙන්නේ ඒක නෙමේද? මන හෙල්ලීම සිද්ධ වෙන්නේ හැම තිස්සෙම. දකින දකින ඒවායින් හෙල්ලෙනව මනස. ඒ නිසා මන හෙල්ලෙන හැම මොහොතකම කියන්න පුළුවන් මට හොල්මන් කියලා. එක එක හොල්මන් දකිද්දි එක එක විදියට සැලෙන්නේ. ඉතින් මන හෙල්ලෙන හොල්මන්. දැන් හොල්මනක් දැක්කහම කරන්න තියෙන එකම දේ තමයි එතෙන්ට ආයෙ ගිහිල්ලා බලන්න ඕන. මට එහෙම සිද්ධි වෙලා තියෙනවා. ආරණිවල, ආරවලන් එහෙම ගමන් කරද්දී යම් යම් අවස්ථාවන් වලදී, එහෙම මනස හෙල්ලිච්ච අවස්ථාවන් වලදී කොච්චර හරි ගිහිල්ලා ආයෙ ටෝච් එකක් අරගෙන ඇවිල්ලා එතෙන්ට ගහලා බලනවා කොහොම හරි මොකද්ද මෙතන තියෙන්නේ කියලා. පස්සේ බලනකොට ඒකේ යථා තත්ත්වේ පේනවා. එක්කෝ එතන හරකෙක් ඉන්නවා, නැත්නම් පරණ ලක් වෙනිනවා, එහෙම නැත්නම් රෙදි කෑල්ලක් එල්ලලා තියෙනවා, එහෙම නැත්නම් ඇමතිවරයෙක්ගේ මේ බැනර් එකක් බිම වැටිලා තියෙනවා. ආදි වශයෙන් මොනවා හරි සිද්ධිය දකින්න දැක්කට පස්සේ අර හොල්මන් නැහැ, ඊට පස්සේ අර සැකේ දුරු වුණා ගියා. හැබැයි මේ විදර්ශනාවක් වගේ අර ඇවිල්ලා ඒක බැලුවේ නැත්නම් හැමදාම මේ චකිතය, මේ කල්පනාව එයා ළඟ පවතින පටන් ගන්නවා. ඒ නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ හොල්මන දිහා බලන්න ඕනේ. ඇයි මේ හෙල්ලෙන්නේ කියලා. යථාර්ථයේ දැක්ක කල හොල්මන නැති වෙනවා. ඒකයි සබහා. ඊට පස්සේ තථාගත ලෝකේ වාසය කිරීමේ හැකියාව තියෙනවා. අපි හොඳ උනායි, අපි යහපත් උනායි කියලා ලෝකේ විෂමතාවය දුරු වෙන්නේ නැහැ. අපි යහපත් උනායි කියලා ලෝකේ සියලු දෙනාම අපිට යහපත කරයි කියලා එහෙම හිතන්නත් එපා. එහෙම හිතුවොත් මුලාවක්. ලෝකේ විෂමතාවය ඒ විදියටම තියෙනවා. අපි අවදියෙන් සැලකිල්ලෙන් වාසය කරන බුදු කෙනෙකුටත් ගල් පෙරලන එකේ මේ අපිට ගල් පෙරලන්න නැද්ද නේද? ආ, ඉතින් ලෝකේ ස්වභාවය ඒකයි. නමුත් අපි ආධ්‍යාත්මය තුළින් අප තුළ අපිට පුළුවන්කම ලැබෙනවා විචිකිච්ඡාව නැතුව වාසය කරන්න. දැන් බලන්න, දැන් අර මල්ල කර තියාගෙන යන කෙනාටත් තියෙන මොකද්ද? බලපු නැති එක්කෙනාට විචිකිච්ඡාව. එමන ජීවිතය පිළිබඳව අනවබෝධිත කෙනාටත් තියෙන මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡා සත්වයෝ නොයෙකුත් ඇදහිලි ප්‍රාර්ථනා බලාපොරොත්තු මතින් ජීවත් වීම තමයි සීලබ්බත පරාමාසය කියලා කියන්නේ. ලබනාත්මේ ස්වර්ගය, ලබනාත්මේ නිවන, ලබනාත්මේ මෝක්ෂය, ලබනාත්මේ දෙවියන් වහන්සේ සමග එක්වීම ආදී වශයෙන් සියල්ලම සීලබ්බත පරාමාස වලින් දාලා, විචිකිච්ඡාවෙන් දාලා, ආත්ම දෘෂ්ටියෙන් දාලා, මම යනවා ස්වර්ගයට, මම යනවා නිවනට, මම යනවා මෝක්ෂයට, මම යනවා බ්‍රහ්ම ලෝකයට කියන අවිද්‍යාවක ඉන්න පටන් ගන්නවා. ලෞතරා බුදු කෙනෙක් භව ගමන වරුණා කරන්නේ නැහැ මොහොතක්වත්. ඒකට හේතුව මේ මොහොතෙත් භවයක් නැහැ මිනිස්සෙකුට අයිති. රැවටීමක් තියෙන කියන කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒ රැවටීම නිසා තමයි භවයක් හැදෙන්නේ. මුලාව නිසා තමයි භවයක් තියෙන්නේ. පරණදලකට හරි බය වුණාම එතන හොල්මනක් එයාට තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් අපි කොච්චර කිව්වත් අරයට සැකේ දුරු වෙන්න නෑ නෑ, එතන හොල්මනක් නෑ, මං දවාලෙන් දැක්ක පරණලක් එතන තියෙන්නේ. එයාගේ සැකේකින් දුරු වෙන්නේ නෑ. එයාව නැවත එක්කන් යන්න ඕනේ දෙන්න. එක් කරගෙන ගිහිල්ලා පෙන්වන්න ඕන මෙන්න පරණල. ඒ වගේ ලෞතරා බුදු කෙනෙක් පෙන්වනවා, බලන්න මේ තියෙන ඇස කන නාසය දිව ශරීරය මන කියන සදායතන. ඒ සදායතන කුඩා කාලේ හරීම පවිත්‍රව පිරිසිදුව තිබුණා. ඒවා බහු මතවාද වලින් පිරෙව්වා. ඒ මතවාද එකතු කරලා තමන්ද මතවාද හදාගත්තා. අරග දැලක පැටලුණු හාවෙකු, දැලක පැටලුණු ගිරවෙකු එයින් නිදහස් වීමට දරන උත්සාහයේදී තව තව පැටලෙනවා වගේ මේ සත්වයා විමුක්තිය මෝක්ෂය සොයනවා, සොයන සොයනෙහි තව තව පැටලෙනවා. ඉතින් ලෞතරා බුදු කෙනෙක් මේ සියලු පැටලවුම් වලින් නිදහස් වෙන්නට මතක් කරනවා, ඉන්ද්‍රියන් විශ්වාස කරන්න එපා. කොහොල්ල ගුලිය ඇලුණු මැස්සගේ වැරද්ද තමයි මැස්ස ආයි කකුල තියෙන්නේ කොහොල්ල ගුලියට. තේරුණාද? ඈ, කොහොල්ල ගුලිය ඇලුණු හාවගේ ස්වභාවය තමයි ඒ හාව ආයි කොහොල්ල ගුලියෙන් කකුලක් තියෙනවා. ආන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඉන්ද්‍රයන් තුලටම ආයි බැසගෙන මේ නිවන දකින්න බෑ. ඉන්ද්‍රයන් විශ්වාස කරන්න එපා. මේ සදායතන විශ්වාස කරන්න එපා. මේ සදායතන පවතින්නේ ඇලීම පිණිසයි. ඒක තමයි අපිට තියෙන කොහොල්ල පුළුවන්. ඒ තුලින් පවතිනා වූ ඒ චක්කු විඥානය ආදී ධර්මතා සියල්ලටම තමයි මේ සදායතන කියලා කියන්නේ. ඒ තුලින් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය තමයි මේ කොහොල්ල ගුලිය කියලා කියන්නේ. මේව විශ්වාස කරන්න එපා. මේ මතින් නිවනක් හොයන්න එපා. මේකට අඩියක් තිබ්බොත්, මේකට අතක් තිබ්බොත් ආයෝ බැලෙනවා. ඒ කියන්නේ ඔබේ මානසික ස්වභාවයෙන් එකක්වත් භාවිතා කරන්න එපා කියලා කියන්නේ. ඔබ මෙතෙක් කල භාවිතා කරපු මානසික ස්වરૂප එකක්වත් භාවිතා කරන්න එපා. නිවන් දකින්නේ ඒ වයින් නෑ. ඒ සියල්ල අදාළ වෙන්නේ ලෝකයට, එහෙම නැත්නම් අර කොහොල්ල ගුලියට. ඒවා තුලින් එතෙන්ට අඩියක් තියලා ගැලවෙන්න හැදුවොත්, ගැලවෙන්න හදන්නේ ඔබේ සාධාරණයි උත්සාහය. නමුත් අඩිය තියපු තැන වැරදි. එයා තියන්න ඕන මේ කොහොල්ල ගුලියෙන් එළියට අඩියක් තියන්න ඕන. එළියෙන් උදව්වක් ගන්න ඕන. එහෙම නැතුව ලෝකයේ තුල වෙඳගෙන තෙරපිලා තෙරපිලා කෑ ගහලා කොච්චර මහන්සි වුණත් ලෝකයෙන් ගැලවෙන්න බැහැ. දැන් කොහොමද තමන්ගේ ඉන්ද්‍රයන් වලින් ගත හැකි ප්‍රයෝජනයක් තියනවද? දේශයන්ක අබමල් රේණුවක් තරම්වත් පින්නතුනේ දෙයක් ගන්න නැහැ මේ ඉන්ද්‍රයන් වලින් ප්‍රයෝජනය. නිවන මිනිස් ඉන්ද්‍රයන් සියල්ල පැවැත්මට, ඉන්ද්‍රයන් සියල්ල ලෝකයට, ඉන්ද්‍රයන් සියල්ල මායයට අයිති ධර්ම. බුදුරජාණන් වහන්සේ නමකට ඉඳුරන් නැහැ පිළිතුරු. මතු පිටින් පේනවා, කාටත් ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා. නමුත් ඒවට ඉන්ද්‍රියන් කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ශරීරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෑතින් බඹයක් පමණ ශරීරයක් තියෙනවා. අපේ දෑතිනුත් දෑත දික් කළාම බඹය තියෙන බඹේය තමයි තමන්ගේ උස. ඒක හරි අපූර්ව නිර්මාණයක්. නමුත් බුදුරජාණන් වහන්සේ නමකට ශරීරයක් නෑ. කාටත් පේන ශරීරයක් කියලා අර මල්ල කර තියාගෙන යනවා කියලා කාටත් පේනවා. නමුත් මල්ල පිළිබඳව සැකයක්වත්, මල්ල පිළිබඳව වටිනාකමක්වත් දීලා නැති නිසා මල්ලේ අගයක් නෑ. මේ ඉන්ද්‍රියන් මනාකොට අවබෝධ කළ නිසා, ප්‍රත්‍යක්ෂ කර නිසා මේ ඉන්ද්‍රියන් පිළිබඳව කිසිදු අගයක් නැහැ. කිසිම වටිනාකමක් එබැවින් ඉන්ද්‍රයන් සයක් නැති ශරීරයක් නැති ලෝතුර බුදුරජාණන් වහන්සේ ඔබ දැකිය යුතු. අන්නේ බුදුරජාණන් වහන්සේ තමයි හිරු මඩලමින් බබලමින් වාසය කරන්නේ. ඉන්ද්‍රිය දමනය කළා කියන කේ අදහස ඉන්ද්‍රියන් අතහැරියා. ඉන්ද්‍රිය සංවර කළා කියන කේ අදහස ඉන්ද්‍රියන් අතහැරියා. කාලය ඉක්මවා කියන එකේ අදහස ඉන්ද්‍රියන් අතහැරියා. අනිත්‍යතාවයට පත් වුණා කියන එකේ අදහස ඉන්ද්‍රියන් අතහැරියා. ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා කියන එකේ අදහසත් ඉන්ද්‍රියන් අතහැරියා. නිර්වාණයට පත් වුණා කියන එකේ අදහසත් මේ ඉන්ද්‍රයන්ට තියෙන බැඳීම අතහැරියා. අතහැරලා දැම්මා. කවුද අතහැරියේ? කෙනෙක් නෑ. කෙනෙක් නැති තැනින් අතහැරියේ, කෙනෙක් ඉන්න තැනින් නෙමෙයි. මේ ලෝකයේ ආයත මේ නිවන ගොඩක් පරක්කු වෙන්නේ, හොයාගන්න බැරි වෙන්නේ. ඔවුන් සියල්ල කරන්න හදන කෙනෙක් ඉන්න තැනින්. කෙනෙක් ඉන්න තැනින් කරන්න එපා, කෙනෙක් නැති තැනින් භාවනා කරන්න, පවතින ජීවත්වෙන් අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරගන්නේ කෙනෙක් නැති තැනින්. කෙනෙක් ඉන්න තැනින් නොවේ. සාමාන්‍ය සත්වයාට, සාමාන්‍ය ලෝකයාට, සාමාන්‍ය ඥාන ස්වභාවයකට මේ ගෝචර නැහැ. ඒක අපි පිළිගන්නවා. ඒකෙමයි ලෞතර බුදු කෙනෙක් ඒකෙම දේශනා කළා. මේක අවබෝධ කිරීමට අපහසු ධර්මයක්, පැහැදිලි කිරීමට අපහසු ධර්මයක්. අතිශයින්ම ඥානවන්තයන් විසින් අනුකුබ්බ කිරිය, අනුකුබ්බ ප්‍රතිපදා බොහොම බොහොම හෙමින් හෙමින් මේ ධර්මය කරා ගමන් කරලා මේ ධර්මය අවබෝධ කරගන්න. සාංසාරික පුණ්‍ය බලයක් මේ භවයේදී ලබන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල එකතු කරගෙන එයා ජීවිතය අවබෝධ කරගන්න. ලේසි නෑ. කෙටියෙන් සඳහන් කරන්නම්, නිවන් දකින්න ඉන්ද්‍රියක් හැදිලා නැහැ අපිට. රූප දකින්න ඇහක් තියෙනවා, ශබ්ද අහන්න කනක් තියෙනවා, ගඳ සුවඳ ලබන්න නෑහයක් තියෙනවා, දිව රස නීරස ලබන්න පුළුවන්, ශරීරය ස්පර්ශ වන ගුරුසු සිලිදු දෑ හඳුනා ගන්න පුළුවන්. ඒත් නිවන ඒ ඉන්ද්‍රිය ගෝචර එකක්වත් නොවන නිසා එහෙම දකින්න. මේ මනසට ගොඩාක් දේවල් දකින්න පුළුවන් කියලා කිව්වට ගොඩක් දේවල් දකින්න බෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිත දේ පමණයි නිර්මාණය කළ හැකි. ඉන්ද්‍රියම් යම්තාක් දුරකට යනවද, ඒ තාක් දුර පමණයි පින්නතුනේ මේ මන ගමන් කරන්නේ. විද්‍යාඥයෝ කොච්චර උත්සාහ කළත් විශ්වයේ කෙලවර හොයන්න ඔවුන්ට බෑ. ඔවුන් අවුරුදු 500ක් යානාවක් හදාගෙන ගියත් විදුලි වේගයකට, ආලෝක වේගයේ, ඒ වගේම දහස් ගානක් ගියත් වෙනතුනේ කවමදාකවත් ඔවුන්ට විශ්වයේ කෙලවර හොයාගන්න බෑ. නමුත් ලෞතරා බුදු කෙනෙක් මේ විශ්වයේ කෙලවර සොයා ගන්නවා. ඒ නිසා උන්වහන්සේලාට අනන්ත දින, අනන්තයේ ගියන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි වෙච්ච හිටපු මිනිස්සුන්ට පෙන්වුවා අනන්තයේ ජයගෙන අනන්ත ජින. ඔබට තියෙන්නෙත් ඒක. බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා නම් ඔබට කරන්න තියෙන්නෙත් අනන්ත ජින. ධර්මයේ තේරුම් ගන්න. අනන්තයේ ජය ගන්න බැරි එකයි තියෙන අපහසුව. අනන්තයේ මෙහාට අපේ විඥානයේ ගමන් නොකරන නිසායි අනන්තයේ ජය ගන්න අපහසුව. විඥාන ගෝචර සීමාවෙන් එහා, සංඥාව ගෝචර වෙන සීමාවෙන් එහා, ඉන්ද්‍රියන් ගෝචර වෙන සීමාවෙන් එහා මේ අනන්ත ජය ගැනීම, අනන්ත ජින සිද්ධ වෙන්නේ. එබැවින් වාචික ප්‍රකාශන සියල්ල අහවර වෙලා, අවසන් වෙලා, නිදහස් වෙලා පවතින ආරම්භයක්. මනාකොට මේ ධර්මය තුළ පිළිපදින්න පිළිපන්න. සංසුන් අවබෝධ කරවා. අපි ධර්මානුකූල හා අධර්මානුකූල වෙලාව සොයාගන්න නිමිත්තක් කියන්න. හොඳින් ශ්‍රවණය කරන්න. දරා ගන්න, තේරුම් ගන්න. අපි සැහැල්ලුවෙන් සහනයෙන් පීඩාවන්ගෙන් තොරව කනස්සල්ලන්ගෙන් තොරව ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සැනසිලිදායක ගුණාත්මක ස්වභාවයකින් උසස් ගුණයකින් වාසය කරන මොහොත තමයි අපේ ධර්මානුකූල වෙලාව. අධර්මානුකූල වෙලාව ඇලෙන වෙලාව, ගැටෙන වෙලාව, සැකයෙන්, කුතුහලයෙන්, කනස්සල්ලෙන්, පීඩාවෙන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මානයෙන්, ක්‍රෝධයෙන් අර කෙලෙස් 1500ම ගන්නත් පුළුවන්. ගුණමකු කමින් ඕන පෙළෙන වෙලාවල් ඔය ඔක්කෝම අධර්මානුකූල වෙලා. අදහන්න පුළුවන්ද, පිළිගන්න පුළුවන්ද, පිළිපදින්න පුළුවන්ද? පිළිපැදිය යුතුයි. මොකද පිළිපදින්න ඕන අධර්මානුකූල වෙලාව නෙමෙයි, පිළිපදින්න ඕන ධර්මානුකූලව. දැන් ධර්මයේ කියලා අපිට අධර්මීක ස්වභාවයත් විග්‍රහ වෙනවා, ධාර්මික ස්වභාවයත් විග්‍රහ වෙනවා. එතකොට මේ දෙකම අපි ධර්මයේද ගන්නෙ නෑ, ඒකෙන් භාගයයි. ධර්මානුකූල කොටස විතරයි ධර්මයේ කියලා කියන්නේ. අනිත්‍යක අධර්මානුකූල ස්වභාවය පිළිබඳව විග්‍රහ කළාට ඒ ටික ධර්ම ගණයට ගණන්ගන්නේ නෑ. ඒ නිසා සූත්‍ර දේශනාවන් වල හරි අපිට තියෙන භාගයයි ගන්න, අනිත් භාගෙ අතහරින්න තියෙන්නේ. දැන් සබ්බපාපස්ස කරන කුසලස්ස උපසම්පදා, සබ්බපාපස්ස ඒ ටික ගන්නෙ නේ. ගන්න නැති එකේ කියන එකෙන් අදහස් වෙන්නේ අකරණම් කියලා. කුසලස්ස උපසම්පදා, කුසලයේ දියුණු. දැන් ඔබ ධර්මානුකූලද? ඔබට බලා ගන්න පුළුවන්. ඔබ ධර්මානුකූල නම් ඔබ සැනසිලිදායකයි, බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. ප්‍රමෝදිත මනසකින් ඉන්නේ, සතුටින් වාසය කරන්නේ. එහෙම නැත්නම් ඔබ වහාම උදා කරගන්න මහන්සි වෙන්න ඕන. මම එතෙන්ට තමයි යන්න උත්සාහ කරන්නේ. පොඩි තැනක මම පැටලිලා ඉන්නේ, ඒක ලියා ගන්න ඕන. අවබෝධයෙන් පූර්ණත්වයට වූ පසුව තමයි යා තුළ සැනසිලිදායක ගුණාත්මක ස්වරූපයකින් ඒ අවාසය කරන්නේ. අවබෝධය සම්පූර්ණ වෙන්න ඕන. දැන් ධනයෙන් සම්පූර්ණ වෙච්ච කෙනෙක්, කාඩ්‍ය වෙච්ච කෙනෙක්, එයා ධනය පිළිබඳව අවිහිංසතාවයක් නැතුව සන්තෝෂයෙන් වාසය කරනවා, සතුටෙන් වාසය කරනවා. ධර්ම අවබෝධයන් වලින් පූර්ණත්වයට පත් වූ මනුෂ්‍යයාද ආධ්‍යාත්මීය ලෝකයේ තුල කෝසත්ව වාසය කරනවා. හැබැයි මේ දෙකටම මහන්සි වෙන්න ඕනනේ. ධනය හරි හම්බ කරන්නත් එයා ඕම කැපවීම කරලා මහන්සියලා තමයි එතෙන්ට එන්නේ. ඊට පස්සේ එතන බොහොම ආඩ්‍යව බොහොම සතුටින් වාසය කරනවා. ආධ්‍යාත්මික ලෝකයක් එහෙමයි දිනු කරගන්න එයා බොහොම මහන්සි වෙනවා. මහන්සි වුණාට පස්සේ ඒ අතිනුත් එයා පෝසත් කෙනෙක් වෙනවා. දැන් මෙයා දන්නවා මේ ලෞකික ලෝකයේ තියෙන හැම දෙයකටම වගේ පිළියම් සපයන්න මේ ධනය කියන එක භාවිතා කරන්න පුළුවන්. ලෙඩට දුකට ඇඳුමට පැළඳුමට කෑමට බීමට යුතුයකමට ආදී වශයෙන් මේක හැම දෙයකටම හොඳට භාවිතා කරන්න පුළුවන් දෙයක් ධනය. ආන් මේ වගේ ප්‍රඥා ධනයක් මෙයා සතු ඇති කරගන්නවා. ආධ්‍යාත්මික සියලුම ගැටලු වලට විසඳුමක් එයා හොයාගන්නවා. මොකද ආධ්‍යාත්මික සියලුම ගැටලු වලට විසඳුම ලෞකික ලෝකයේ බොහෝ වෙලාවට මුදල උපකාරක වෙනවා වගේ ආධ්‍යාත්මික ලෝකයේ සියල්ලටම විසඳුම ලබා දෙන යථාවබෝධය. යථාවබෝධය තුල තියෙන්නේ කුමක්ද? යමක් කෙලවරටම අවබෝධය කළොත් ඔබට ඒ තුල මුණ ගැහින්නේ කවරක්ද කුමක්ද? මා ප්‍රකාශ කරන්නේ ඔබ ප්‍රකාශ කරන්න ඕන. ඕනෑම දෙයක් යථාවබෝධය කරා ඔබ ගමන් කළොත් අවසාන කෙලවරේ ඔබට මුණ ගැහෙන නොවෙනස් වන ස්ථීර පිළිතුරු කුමක්ද? දැන් ආවදරු පිළිතුරු දෙනකම් බලන් ඉන්නවා. හරියට අර කම්මැලි ශිෂ්‍යෝ ගාන දුන්නාම ගාන හදන්නේ සර් ගාන අවසාන ලියලා යනවානේ. මොලේ වැඩ කරන්නේ යා කවදාවත් ගණිතඥයෙක් වෙන්නේ. ඕනෑම කාරණයක් යථාවබෝධය කරද්දී අපිට නොවෙනස් සුමුණ ගැහෙන එකම පිළිතුරු කුමක්ද? සියලු දෙනාම ටිකක් කල්පනා කරලා උත්තරයක් ගන්න බලන්න තමන්ගේ ශක්ති ප්‍රමාණය. එතකොට අර නිදිය ගත්ත ස්නායු පද්ධතියක් අවදි වෙනවනේ. ඒක පොඩ්ඩක් එක ධර්ම කාරණයක් හෝ මෙනේ කරපු ගමන් අවදි වෙනවා. අවදි වෙච්ච ගමන් එතන තමයි අර සම්මා සතිය සිහිය පිහිටන්නේ. ඕනෑම ධර්ම කරුණක කෙලවර අග හම්බ වෙන දේ තමයි නොවෙනස් එකම පිළිතුරු කුමක්ද? අවසාන ලෝකේ සදාතනික පවතින එකම සත්‍ය තමයි අනිත්‍ය. නিত্য මංගල සදාකාලික පවතින එකම දේ අනිත්‍ය. අනිත්‍ය නিত্য මංගලයි නේද? දැන් නිවන කියන්නේ අනිත්‍යද? අනිත්‍ය වඩන්න ඔහු දේශනා කළා සූත්‍රවල. හැබැයි ඒ අනිත් බුදුහාමුදුරන්ගේ අනිත්‍යයට මොකද වුනේ? බුදුහාමුදුරන්ගේ අනිත්‍ය වැහුණා බඹුණු අනිත්‍ය ගැනල මේකෙ දැම්මා. ඔන්න ඔකයි වුනේ. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය වහලා බමුණු අනිත්‍ය දැම්මා. ඊට පස්සේ පෙන්නුවා සතර මහා භූතය පෙන්නුවා, ඇට මස් නහර පෙන්නුවා, කැඩෙන බිඳෙන ඒවා පෙන්නුවා. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය නෝයි. යමක් නිත්‍ය කර නොගනීද එහි පවතින්නේ අනිත්‍යයි. අනිත්‍ය කියා දෙයක් ලෝකෙට ඔව් සංස්කාරය. සංස්කාරකයෝ නිත්‍ය කරගත්තොත් එතන අනිත්‍ය නැහැ. සංස්කාරකයෝ නිත්‍ය කර නොගනීද? එහි ඇත්තේ අනිත්‍යයි. අනිත්‍ය කියා දෙයක් නැත. සංස්කාරකයෝ නිත්‍ය කර නොගනීද? එතන අනිත්‍යයි. අනිත්‍ය කියා දෙයක් නැත. ඔබ තේරුම් ගන්න ටිකක් මොලේ වෙහසන්ව. යමක් සැප කරගනීද? තමන් කැමති දේ ලෝකයාම කිව්ව තමන් කැමති දේ සැප පිණිස පවතිනවායි කියන. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ මොකද? තමන් කැමති දේ දුක පිණිස පවතිනවායි කියලා. එතකොට නিত্য ලෝකයකට විතරයි, නিত্য කරගන්න යන මිනිස්සුෙකුට විතරයි දුක මුණ ගැහෙන්නේ. නিত্য කර නොගත් මිනිස්සුෙකුට දුක මුණ ගැහෙයිද? කවදාවත් දුක මුණ ගැහෙන්නේ නැහැ. එහෙමනම් යමෙක් නিত্য කර නොගනීද, සැප කරගෙන නොගනීද, එයාට දුක මුණ ගැහෙන්නේ. ආත්ම කරනු ගැනීද යන දුක මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පන්සල්වලට කුටිවලට ඒ කාලේ ගිනි තිබ්බා තීර්ථකයෝ. බුදුරජාණන් වහන්සේ දුක මුණ ගැහුණද? දුක මුණ ගැහෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයන් දුක මුණ ගැහුන්නේ නැහැ. ආයි නැවත අතහරින්න දෙයක් ඒක නෑ. අතහැරලා තියෙන්නේ. නමුත් උන්වහන්සේලා අර පිරිමැස්ම, කළමනාකරණය, පිරිසුදු බව, පවිත්‍රතාවය, අලංකාරය වැනි ස්වභාවික මා මනුෂ්‍ය වාසය තුළ පවතිනා වූ චාලිත්‍ර මනාකොට අවබෝධකොට වාසය කරගෙන පවතින පිරිසක්. සම්මුතිය සම්මුතිවාදීත්වය තුළ බොහොම යහපත් ලෙස වැඩ සිටිනවා. ඒව කෙලෙස් නෑ. එවයි කෙලෙස් නැහැ. යමක් ආත්මය කරගත්තොත් පමණයි මේ අනාත්මයි කියන එක යට මුණ ගැහෙන්නේ. යමක් අනාත්ම කරගන්නේ, ආත්ම කරගන්නේ නැද්ද, එතන පවතින්නේ අනාත්ම ස්වභාවය. අනාත්ම බවට පත් වෙනවයි කියන වචනේ නිර්වචනය කරේ ඒ ආත්මයි කරගත්තොත් තමයි අනාත්මයි කියන සංකල්පය හරි එයා තුළ ගොඩ නැගෙන්නේ. ආත්ම කර නොගනීද, එතන පවතින්නේ අනාත්මයි. දැන් මේ ප්‍රශ්නේ, ලොකුම ප්‍රශ්නේ තමයි අනාත්මය ආත්මය කරගත්ත බෞද්ධයෝ අපිට හම්බ වෙන්නේ. දුක සපක් කරගත්ත බෞද්ධයෝ අපිට හම්බ වෙන්නේ. අනිත්‍ය නිත්‍ය කරගත්ත බෞද්ධයෝ අපිට හම්බ වෙන්නේ. අපිට හරි අමාරුයි හදන්න. තේරුණානේ? අපිට නিত্য සුඛ ආත්මවල ඉන්න මිනිස්සෙක් හම්බුණා නම් අපිට හදන්න පුළුවන්. දැන් අපිට මුණ ගැහෙන්නේ අනිත්‍ය නিত্য කරගත්ත, දුක සැප කරගත්ත, අනාත්මය ආත්මය කරගත්ත මිනිස්සු කවුරුන් විසින් සාදයිද, නිවැරදි කරයිද? ඔබට ගැඹුරු වැඩි වෙන්න පුළුවන්, කරන්න යන්නේ. මා කියන දේ වැටහෙනවද? උත්සාහ කරගන්න. මොකද බොරුවක් කියන්න බෑ මෙච්චර ලස්සනට. මේක සත්‍යයක්, යථාර්ථයක්. වහාම ඒක අවබෝධ කරන්න, වටහා ගන්න. සමස්ත බෞද්ධ ලෝකයාටම වෙලා තියෙන එක. උරුමය, තායිලන්තය, ලංකාව වගේ තවත් ඒ තියෙන රටවල් කීපයකම ප්‍රධාන ලක්ෂණේ බවට පත් වෙලා තියෙන මේක. ඒ අතරින් සුළුතරයක් තමයි එතනින් මිදිලා මේ විශිෂ්ට දර්ශන වේදය අවබෝධය ගොඩනගාගන්නේ. නැත්නම් අනිත්‍ය නිට්ඨ කරගෙන දැන් අපි ආයෙත් කිව්වොත් අනිත්‍ය අතහරින්න කිව්වොත් බෑ කියන්නේ. අනිත්‍ය කියන්නේ අතහැරීම කියලා දන්නේ නැහැ. දුක අතහරින්න කිව්වොත් බෑ කියනවා. එතකොට බුදු පියාණන් වහන්සේගේ මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. බෑ බෑ දුක අපිට ඕන. දුක දැනෙන්න ඕන. දුක විඳින්න ඕන. දුක අතහරින්න කැමති නැහැ. අනාත්මය අතහරින්න කිව්වොත් බෑ බෑ අනාත්මය කොහොමද? ඒක බුදුහාමුදුරගේ ධර්මය. හරියට පින්නතුනේ මිනිස්සෙකුට කෑම ගන්න හැන්දක් දෙනවා. මේ මිනිස්සයා රැවටෙනවා. ඉස්සෙල්ලම පිඟානින් තිබෙත් හැන්ද තමයි මේක වෙන්නේ නැති ඉස්සෙල්ලම කණ්ඩ ඕන කියලා. ඒකනේ වෙන්නේ. එසා අපි හොඳින් තේරුම් කරගන්නට ඕන ධර්මයේ රඳවන උපකරණ බාහිතේන තියෙන උපකරණ ගත යුතු දේ කියන්නේ කුමක්ද කියලා තෝර බේර ගන්න ඕන. මේසේ මතින් තියෙන සියල්ලම කන්න ඇති ඒද කියලා කාට හරි උපදේශයක් දෙන්නොත් එහෙම මේ දෙන්නේ ඔක්කොම ධර්මය මේ ඔක්කොම තියෙන්නේ අපේ ජීවිතේට එකතු කරගන්න තමයි කියලා එයා කැලින්ම පිඟානේ ඉඳලා එකතු කරගන්නවා නේද? කන්න පටන් ගන්නවා. ඒකට මොකද වෙන්නේ? එයා ජීවිතක්ෂේත්‍රපත් වෙනවා. ඒ නිසා මේ ධර්ම කරුණවල රඳවන ධර්ම ප්‍රකාශන තියෙනවා. ඒ තුල බහලන ධර්ම කරුණු තියෙනවා. අපි පොඩි කාලේනේ පොඩි ළමයි වගේ අපි දන්නේ නැහැ. මේ කවරත් එක්ක ටොපි කොලත් එක්කත් කාලා අපි උගුර හිර කරගන්නේ. චූටි කමට නොදන්න කමට. මං හිතන්නේ අපේ බෞද්ධ ළමයිතුත් එහෙම තමයි සමහර අය. කවරෙත් එක්ක කාලා, හැන්දත් එක්ක කාලා, පිඟාන කාලා, පස්සේ වමාර ගන්න බැරුව කෑ ගහනවා. පුංචි ළමයිනේ කරන්න දෙයක් නැහැ. ගිරියට ඇඟිල්ල දාලා අය අරන් අයින් කරන්නේ. අනාගාමිකයෙක් වෙන්න කැමති නැහැ. ආගමිකයෙක් වෙන්නමයි කැමති. නේද? එතන අනාගාමී කියන්නේ එකක්. මෙතන ආගමිකයෙක් වෙන්නමයි කැමති, අනාගාමිකයෙක් වෙන්න කැමති නැහැ. ඔබ කැමතිද අනාගාමිකයෙක් වෙන්න? ආගමක් නැති මිනිස්සේ. අතන සිද්ධ වෙන්නේ ඒකම තමයි. සීලබ්බත පරාමාස ගොඩක් බින්දලා ඉවරයි. කොහොමත් අනාගාමිකය තමයි. එයාට ආගමක් නැහැ. මොකද ආගම? ඉනිමග ඕන ගහ උඩට නගින කම විතරයි. ගහ උඩ නැගගම ඉනිමග ඕනේ නැහැ. කට්ටිය නම් කියනවා ගහ උඩ නැගගම මේ ඉනිමගට පයින් ගහන්න එපා කියලා. ඒ බහින්න උමනානන්නේ. ගහේම ඉන්නව නම් ඕනේ නැහැ. මේ ගහ මට හොඳයි. මම හැමදාම මේ ගහේ ඉන්නවා කියලා හිතන නම් ඕනේ නැහැ. සමහර අය කියනවනේ ඔච්චර ඉහළට ගියත් මුලා මතක කරන්න එපා කියලා. ඒ මුලා මතක කරන්න හොඳ නැත්නම් ආයි මුලට එනවනම් මුලට එන්නේ නැත්තම් ඕන්නේ මුල මතක තියාගන්න. එහෙම ඉස්සරහට යන්න. ඉතින් මුලා මතක කරන්න නැත්තම් යන්නත් බෑනේ ඉස්සරහට. කවුරු හරි හිතනවනම් මුලා මතක කරන්න හොඳ නෑ කියලා. ඒ එයාගේ දෝෂයක්. ඒ කියන්නේ එයා තාම මුල ඉන්නේ. ඉතින් අපි එයාට මුල ඉන්න කිව්වේ නෑනේ. එයාටත් ගහර නගින්න පුළුවන්. හරි දේවල් උගන්න, වැරදි දේවල්මයි උගන්නලා තියෙන්නේ සමාජයේ. වැරද්දමයි දැකලා තියෙන්නේ. දැන් අර තියෙන්නේ මැනලද පුතේ කිරි දුන්නේ මානුබට. ඒකටත් කවියක් හදන මේ කාලෙන් දෙකක් දාලා දුන්නාම දුන්න එකේ හොඳ දකින්නේ නැහැ. අර මැනල දුන්න එකේ දොස තමයි කියන්නේ. නේද? ඒක හරි හරි සෞතු කතාවක් ඒක. ඉතින් කල්පනා කරන්න බෑ මගේ පුතා මැනලා හරි දුන්නනේ මේ මිනිස්සයා හොඳ මේ ගණිතඥයෙක් වෙන්නේ ඉතින් හොඳ කළමනාකරණයක් කරනවා මගේ පුතා error වල දුන්න ගාන දන්නවා තියෙන ගාන මල්ලේ දන්නවනේ නේද අපි වුණත් එහෙමයි දැන් ඔබ ළඟ තියෙන බර්ස් එකේ තියෙන මුදලෙන් හරි පිනක් කරනද්දී ඔබ මැනලා දෙන්න ඕන මම මෙයාට මෙච්චර ගාණක් දුන්නා තව මෙච්චර ගාණක් බර්ස් එකේ තියෙනවා ගෙල ඊළඟ ගණ දෙනු කිරීමේදී ඒක වැදගත් වාහනේට තෙල් ගහද්දී 5000ක ගහන්න කියලා 2000ක් තිබුණු සහකු කරන්නේ එයා දැන්ගෙන තියෙන ඕනේ ඒකේ තියෙන ගාණ ඉතින් අර ඒ වගේ හරි අඩුපාඩුවක් සහිතයි ඒවා හරි ගෙනෙන්නම් කියන්නේ පුතේ මුල අමතක කරන්නේ වැඩන්නේ වායන් ඉස්සරහට මොකද ඔයාව අපි හදලා දෙන්නේ මේ මුල බලාගෙන ඉන්න නෙමෙයි ඔයාව ඉස්සරහට යන අපේ සතුට ඔයාව ඉස්සරහට යන කියලා එහෙම නේද හිතන්නේ දැන් අපි ඔයත් අර ධර්මයේ දීලා අපි කියන්නේ කවදාවත් මේ අපිව මතක තියාගන්න හැමදාම මෙහෙට එන්නේ නෑ අපි පව කරගෙන යන්න ඉස්සරහට යන්න මොකද අපි එකම ප්‍රාර්ථනාව දැන් කුරුල්ලෙක්ගේ ප්‍රාර්ථනාව වගේ එයාට තඩු දුන්නට පස්සේ ඒ කුරුළු අම්ම කුරුළු තාත්තා බලාපොරොත්තු වෙන්නේ මේ තමාගේ වටේ පිහාම පිහාම ඉඳී කියලා. පුතේ මං ඔයාට තඩු දුන්නේ මේ විශ්වය ඇවිදින්න. ඔබ සාර්ථක කෙනෙක් වෙන්න ඔය සතුටින් වෙන්න. අපේ බෞද්ධ සංස්කෘතිය ගියා නම් එම කුරුල්ලන්ටත් කියයි මේ උඹලා මේ පියාඹින්නේ මේ සීමාවෙන් යාට මෙතනම පියාඹ පියාඹ ඉන්න ඕන මුලමතක කරන්න ඕද නැහැ. ඒක තමයි අපිට ඇතුම් බහමු සංකල්ප නිසා තමයි අලුත් චින්තනයකට යන්න බැරි. ලෝකෙ මෙහිමයි. සම්ප්‍රදාය ඉක්මවන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකෙ ඉක්මවන්න එපා කියන එක. සම්ප්‍රදාය විශ්වාස මේ සියල්ල අභිභවා ඉක්මවා යා යුතුයි. දර්ශනේ චාරිත්‍ර ධර්මවල ඒ රටට ගියාම ඒ රටේ තියෙන සංස්කෘතියට ඒ රටේ තියෙන පිළිවෙත්වලට අනුගතව නීතියට අනුගතව වාසය කළ යුතුයි. අපි දර්ශනයෙන් නම් අනාගාමිකයෙක් විය යුතුයි. ඒකෙන් අදහස් වෙන්නේ නිගරුවා නිග්‍රහය ලෝකේ කිසිම ආගමකට කිසිම පුජ්‍යලයකට අඩ ගැටීමක් නැහැ. සියලුම ශාස්ත්‍රවරු මිනිස්සු ඒ අපේ අය. විවිධ වචන වලින් විවිධ හේතු නිසා විවිධ ප්‍රශ්න නිසා විවිධ පිළිවෙත් නිසා විවිධ ප්‍රකාශන හටගත්තා. වැලිකුණාටු වෙන රටක ආගමක් නිර්මාණය වෙනකොට මූණු වහලා මූණට දැලක් දාලා වැලිකුණාටු වදිනවට ආරක්ෂා වෙන්න ඇඳුමක් නිර්මාණය වෙලා සංස්කෘතියක් හැදුනා. ඒකට කියනවා මුස්ලිම් සංස්කෘතිය. ඒගොල්ලෝ ඒක පස්සේ හරියට ගත්තද වරද්ද ගත්තද කියන එකේ වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට සීතල රටවල් වල සීතල ඇඳුමක් වගේ එකක් අර නත්තල් සීයාලින්නේ නේ ඔළුවට සීතලට දාන තොප්පියක් ඒ වෙනදාල ඒක මේ ගිනි රස්නේ දාගෙන නත්තල් සීය ඔය කඩවල වල ඉස්සරහා හින්නේ ඒක සංස්කෘතියක් හැදුනා. ඉන්දියාවේ වහින කාලයක් සැරට තිබුණා. ඒ වහින කාලෙත් එක්ක වස්සාන කාලය කියලා සම්මතයක් හැදුනා. දැන් ලෝකේ වැස්සක් නැතත් අයන් වස්සාන කාලෝ මේ වහින කාලයයි කියලා කියන බොරු මේ පායනවා හොඳට. පන්දල් වල හැමතැනම ගහලා තියෙනවා මේ වස්සාන කාලයයි. වහින්නේ. ඒ සම්ප්‍රදාය. ඒකම අපි මේ සම්ප්‍රදායන් වලටත් කරු කරන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ඔබ පොඩ්ඩක් නුවණින් කල්පනා කරලා නැහැ. ඉන්දියාවට වස් කාලයේ මේ කාලයේ වුවද තායිලන්තයට මේ කාලයයි ගුරුමේට මේ කාලයයි ලංකාවට මේ කාලයයි කියලා වෙනස් කරනවා. වැහි කාලය අල්ලලා. ඉතින් බුදු පියාණන් වහන්සේ නැති නිසා අද මුළු ලෝකෙම ඉන්දියාවේ වස්සාන කාලේ භාවිත කරන්නේ. ඒක සම්ප්‍රදාය. ඒක වෙනස් කරන්න ඕන නැහැ. දැන් වැස්සේ ලොකු ප්‍රශ්නකුත් නැහැ. තාක්ෂණය දියුණුව තියෙන නිසා, මිනිසුන්ට වාහන තියෙන නිසා, ගමන් බිම යන්නේ පහසු තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක තමයි කියන්නේ සම්ප්‍රදාය තුළ සම්මුතියක් තියෙන කියන එක හොඳට තේරුම් කරගන්න. මේ බෞද්ධයා විසින් සීලය අඳුනගත්තේ නේනේ. ඒ සීලය කියලා ඔක්කොම මේ පිළිපදින්නේ විනය. හඳුන් පානය කරන්න එපා, සුරා පානය කරන්න එපා කියන එකේ අදහස් වෙන්නේ සීලය නෙමෙයි එතන තියෙන්නේ. මොකද? විනය. හොරකම් කරන්න එපා කියන එකේ සීලය නෙමෙයි තියෙන්නේ. ඒක දැම්ම සීල ගණයට. ඒක තියෙන්නේ විනය. තියෙන්නේ මේ කෞතුකාගාරයට ගියත් මේවට අත තියන්න එපා, මේ බාණ්ඩ අල්ලන්න එපා කියලා එහෙම තැන බෝඩ් ගහලා තියෙනවා. ගෙනියන්න එපා, රැගෙන යන්න එපා, භාවිතාවට විතරයි එහෙම තැන් තැන්වල තියෙන එක. ඒ විනය. ඒ විනය අවශ්‍යයි. ඒ විනය ඒක ලෝක සම්මතේ පනවන වෙන්න පුළුවන්. ඒක තියෙන්න ඕන මනුස්සයෙක් ළඟ තියෙන විනය. විනය සීලය නෙවෙයි. සීලය කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික සංවරය. ඇසකනාසයේ දිව ශරීරෙහි සංවරය තමයි සීලය කියලා කියන්නේ. දෘෂ්ටි සංකල්ප දුරු කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. ඉතින් මෙතනින් පටලවාගත්ත සමාජය කොහොමද අපි නගහිටවන්නේ නේද? දැන් ලෝකී ප්‍රශ්න විසඳ විසඳ ඉන්නවා, තමාගේ ප්‍රශ්නේ අමතක වෙනවා. තමාගේ ප්‍රශ්න කොතනද තියෙන්නේ? තමන්ට රිදෙන තැන. ඔබේ තුවාලෙ කොතනද තියෙන්නේ කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඔබේ රිදෙන තැන ඔබේ වෛද්‍යවරයාට පෙන්නනවා. මේන්න මෙතන තමයි ડોක්ටර් රිදෙන්නේ. ඒ වගේම ඔබ හික්මී විය යුතු තැන, ඔබ සංවර කළ යුතු තැන, ඔබ අවබෝධ කළ යුතු තැන, ඔබ ප්‍රහාණය කළ යුතු ධර්මතාවයේ දෙන්නේ ඔබටම වේදනාව දෙන තැන. සමහර අය ඒක හොයාගන්න අමාරුයි මොකද්ද කියලා. අර කුඩා ළමෙක් වගේ එයාට යම් වේදනාවක් දැනෙනවා, එයාට තේරෙන්නේ එයා හයියෙන් කෑ ගහනවා. ඒ වගේ තියෙනවා සමහර වෙලාවට. ඒව නේද? මකුණෙක් කනෝ, එහෙම නැත්නම් මදුරුවෙක් කනෝ, එයාට තේරෙන්නේ එයා හයියෙන් කෑ ගහනවා. ඒ වගේ සමහර අයට ගැටලුව තියෙනවා, දුක තියෙනවා, ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ ඉන්නේ කොතනින්ද කියලා දන්නේ නැහැ. නමුත් ටිකක් ලොකු මහත් වෙච්ච අවදියට පත් වෙච්ච කෙනෙක්ට එයා දන්නවා වේදනාවට හේතුව එයා දරගන්න. අන්නේ ලොකු මහත් වෙච්ච කෙනෙක් වගේ ප්‍රඥා සම්පයුක්ත පුජ්‍යලයක් වෙන්න ඕන. ඒ ප්‍රඥා සම්පයුක්ත පුජ්‍යලයා යා දකිනවා එයාගේ වේදනා ඇති වෙන තැන වේදනාවට හේතුව. දැන් ධර්මයේ දැක්කනම් ඕන්නම් කැමතිනම් වේදනාව විඳින්නත් පුළුවන්, කැමතිනම් වේදනාව නොවිඳින්නත් පුළුවන්. යා ලෝකීය පැත්තෙත් ඉන්නවා, ලෝකෝත්තර පැත්තෙත් ඉන්නවා. ලෝකීය ස්වභාවයෙන් සාමාන්‍ය විදියට ස්වභාවය මේකයි කියලා යාට දකින්න බැරි කමක් නැහැ. දකින්න පුළුවන්. එයා ඒගොඩ වෙලා ලෝකීය ස්වභාවය මේකයි කියලා එයා තේරුම් කරගන්නවා. හැබැයි එයා වැඩියෙන් කැමති අර ලෝකෝත්තර ස්වභාවයට. ලෝකේ ස්වභාවයට නෙමෙයි. ලෝකෝත්තර ස්වභාවයේ මොකද හේතුව? ලෝකීය ස්වභාවයට වඩා සැපදායී, සුවදායී, සහනශීලී. ඒ නිසා යා වාසය කිරීමට කැමති අර සැපදායී, සුවදායී තැන. දැන් ගොඩාක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ මතක් වෙන ඒවයි සිතුවිලි අතරයි. සමහර අය කියනවා බොරු, මේ මට මේ ඉබේ එක එකව මතක් වෙනවා කියලා. තනිකර බොරුවක්, පටපල් බොරු. එහෙනම් ඉතින් ඉබේ එක එකව මතක් වෙනවා නම් ඒ මතක් වෙන ඒවා අනිත් කෙනාටත් මතක් වෙන්න එපා. එයාට මතක් වෙන්නේ එයාගේ ගේ දොර ගැන, එයාගේ දරුමල්ල ගැන, එයාම කලන නොකී දේවල් ගැන, එයාම කරන්න ආස දේවල් ගැන. කොහොම වේද මතක් වෙන්නේ? ඊට පස්සේ කියනවා මට නිකම්ම ඉබේ මතක් වෙනවා. පට්ටපල් බොරු. තේරුණා? ඉබේ මතක් වෙන්නේ. දැන් මේ දවස්වල ඔන්න විදේශ සංචාරයක් කාටවත් නැති හින්දා, හාමුදුරන්ට මේ දවස්වල නැති හින්දා ඔන්න මට එහෙම විදේශ සංචාරයක සිතුවිලි කිසිවක් පහළ වෙන්නේ නැහැ නේ. ඇයි? එහෙම එකක් නෑ. දැන් ඔන්න එකක් යේදෙනවා. මේකට තියෙනවයි කියලා හිතමුකෝ. දැන් මට පහදේනවා අර බෑග් එක පැක් කරන්න ඕන, මේ වැඩේ කරන්න ඕන, අරක ෆොටෝ කොපියක් ගන්න ඕන, මේක කරන්න ඕන, ඒත් කරන්න ඕන, වාහනයක් කතා කරන්න. වැඩ කරනවද නැද්ද? ඊට පස්සේ මං කිව්වොත් මේ බලන්න සිතුවිලි මේ වැඩ කරනවා. හටපල් බොරු. හැබැයි ඒ ටික වැඩ කළේ නැති වුණොත් මොකද වෙන්නේ? වැඩ කළේ නැති වුණොත් මොකද වෙන්නේ? එයාගේ ගමන, ඒ ක්‍රියාවලිය, ඒ දේ සිද්ධ වෙන එක නේ. ඒ මතක් වෙච්ච මතක් වෙච්ච වෙලාවට ඒ කාරණා සම්පූර්ණ කරපුවම ඒකෙන් අයින් වෙනවා. දැන් ෆොටෝ කොපියක් ගන්න තියෙනවයි කියන එකේ අපි ඒ ෆොටෝ කොපිය අරගෙන ඉවරලා බෑග් එකට දාලා දැම්ම ගමන් ආයෙ ෆොටෝ කොපිය එක ඉවරයි. ඒ බෑග් එක හදන්න ඕන, පැක් කරන්න ඕන, බෑග් එකක් ගේන්න ඕන කියලා අදහස තුනත් එයා බෑග් එක ගෙනාවු ගමන් ඒක ඉවරයි. ආශ්‍රය කිරීමෙන් ප්‍රහාණය වෙන්නේ කරලා ඉවර කරලා ඒකේ අවසන් වෙනවා. ඒ කටයුතු කළාට පස්සේ ඒක ඉවරයි. තමන්ගෙන් වරදක් සිදු වෙච්ච දේක් පිළිබඳව තමන්ට නිරන්තරයෙන් චිත්ත පීඩාවක් තියෙනකොට ඒක සමාව ගන්න, සමාව වර්ගන එක ඉවර කරන. ඉවරුනහම ඒක කියන්නේ සෝකී ඉවරයි. ඇයි අපි අපි තුල අපි ජීවත් වෙන්නේ? ඇයි අපි පොඩා විදියටම අපි ගැනවත් හිතා අපි ගැන අපි හිතන්නේ? අපි විරුද්ධව තේරුම් ගන්න ඕනනේ මේ කරුණ. තමන්ගේ තියෙන ආසත්තතා ආසතා කැමැති අකමැතිතා පදනම් කරගෙනයි මේ සංඥාව පහළ වෙන්නේ. නිසා සැබෑයත අවබෝධයෙන් අපි අවදි වෙන කල්හි ඔය කිසිම ගැටලුවක් නැහැ. මං විශ්වාස කරන්නේ මට යමක් ඕනේ නැත්තම් මට ඒ දේ ගැන මතක් වෙන්නේ නැහැ කියන එක. ඔබ පිළිගත්තත් නොගත්තත්. මොකද දිගින් දිගට බොරු කියන්න බෑනේ නේද? මිනිස්සු බොරු කියනවා. මොකද ඒක? ඒ මට ඉබේ මතක් වෙනවා. එහෙම දෙයක් නැහැ. ගෙදර බලල් බෙට්ටක් තියෙනවා නම් කොහේ හරි අයිනක පොඩි ගඳක් එනවා. එයා කියනවා බලල්ලු නම් මේ නේ එහෙමකට ගඳක් එනවා. ඉතින් අල්ලපුවට ඉන්න බල්ලෙක් හරි අයිනක් තකරන්නේ. ගඳ එනවා නම් බලල් බෙට්ටක් තියෙනවා. ඒ වගේ ඔබේ මනස තුල ඒ ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවය තියෙන නිසා ඒකෙන් වාහනය වෙන දේ පැතිරෙනවා. එච්චරයි. මීට වඩා සරල කරන්න, මීට වඩා පැහැදිලි කරන්න මේ ලෝකේ තව කෙනෙක් ඉන්නවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. පැහැදිලි කරන්න, සරල කරන්න පුළුවන්ම විදියට ඔය පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා ඔබ සැබෑ අවබෝධයෙන් අවදි ගන්න. නිකම් බොරුවට හොරෙන් නිවන් දකින්න බෑ. ඒ කෙලස් ටික වහලා දාලා එයා පොඩ්ඩක් මෙහෙ දියලා මේ නිවන්ට නිවන් දකින්න ඕන, හරියට නිවන් දකින්න ඕන. මිනිහගේ යථාර්ථය බැලුවාම නිවන් දකින්න එහෙම උවමනාවක් ඇත්තෙත් නැහැ සමහර අය. එහෙම නෙවෙයි, මේක හදපතුලේ ආත්මයේ වෙන දෙයක්. බොරුවට සංවර වෙන්න බෑ, බොරුවට අවබෝධය ඇති කරන්න බෑ, සංගවල දෙයක් කරන්න බෑ. ආත්මයත් එක්ක විවෘතව කරන ගනුදෙනුවක් කොටසක් හංගල පෙට්ටගමේ දාලා පිටින් නිවන් දකින්න බෑ. මනසට බොරු කරන්න පුළුවන්ද? මනසට බොරු කරන්න බෑ. නිවනට බොරු කරන්න බෑ. දෙවියන්ට බොරු කරන්න බෑ කියලා තේන ආගම්වල කියන්නේ තෝක තමයි. දෙවියන් කියලා ඔවුන් අදහස් කරන්නේ මේ විශ්ව ධර්මතාවය. එතෙන්ට ඒගොල්ලෝ දෘෂ්ටිය ඥානයේ දර්ශනයේ දියුණු කරගන්නද නැද්ද කියන්න දන්නේ. නමුත් අපි කිව යුත්තේ මේ විශ්ව ධර්මතාවය ස්වභාවය. පීඩා ඇති කරවන දේ, දුක බහුල කරවන දේ, ශෝකය ඇති කරවන දේ ප්‍රහාණය කරන්න, දුරු කරන්න. යමක් දුකට හේතු වේද, ශෝකයට හේතු වේද, විපාක දරනු වේද, එය දුරු කරන්න, එය ඈත් කරන්න. යමක් සැනසීමට, සහනයට, ශාන්තියට හේතු වේද, විපාකයේ යහපත් වේද, සැනසිරදායක වේද, ඒ වඩන්න, ඒ දියුණු කරන්න. අපි සැප හොයන්න උමනා නැහැ. දුක නැති කරගන්න සැපය තනම තිබේවි. අපි තුවාලේ සනීප කරගත්තා. දැන් තුවාල සනීප කරගෙන ඉන්න අපි හොයනවද සනීපය? හොයන්නේ නැහැ. ස්වභාවිකව වාසය කරනවා. තුවාලයක් හැදුනොත් ඒක සනීප කරගන්නවා, ප්ලාස්ටරයක් අලවනවා. එච්චරයි. දැන් ආර්ය ශ්‍රාවක එහෙමයි. මම ඊට පස්සේ මේ වඩන්න කියලා එහෙම එකක් නැහැ. මහන්සියලා කොයි එකටත් කියලා මහන්සියලා දේවා විහරණයේදී බොහොම සංසුන්ව ස්වභාවිකව වැඩ ඉන්නවා නේද? උන්වහන්සේලාට බලන්න, පාලනය කරන්න, නැති කරන්න, ඇති කරන්න මොකුත් නැහැ. උන්වහන්සේගේ ආධ්‍යාත්මය තුළින්ම මොකවත් පිළිබඳව කාම දන්නා, භව දන්නා, විභව දන්නා ඔය මොකක්වත් නැති නිසා එහෙම දේවල් නැහැ. ශාන්ත වෙන්න සිතේ. මේවා දුරු කරන්න ඕනේ කියලා දේවලුත් නැහැ. මේවා රැස් කරන්න ඕනේ කියලා දේවලුත් නැහැ. වැඩි යුතු ධර්මය වඩලා ඉවරයි. පහකල යුතු, දුරු කළ යුතු ධර්මය දුරු කරලා ඉවරයි. දැන් වඩන්න දෙයක්වත් නැහැ, දුරු කරන්න දෙයක්වත් නැහැ. තියෙන தත්ත්වය මේකයි කියලා පිළිගන්න දෙයක්වත් නැහැ. දැන් සමහර අය කල්පනා කරගෙන ඉන්නවා, ආ මේක තියෙන தත්ත්‍ය, මේක ඉතින් සතර මහා භූතයන්ගේ தත්ත්‍ය, මේක මගේ தත්ත්‍ය නෙමෙයි කියලා මං හිතාගෙන ඉන්න ඕන කියලා ඔන්න හිතන් ඉන්නවා. මේ ඒක හරියට අර අතේ තුවාලේ දිනනවා. ශරීරේ මගේ නෙමෙයි, තුවාලේ මගේ නෙමෙයි, මගේ නෙමෙයි නේ තුවාලේ. මේ තුවාලේ තියෙනවා, වේදනාව දෙනවා. අයියා හිතන් ඉන්න කොහමද? මගේ තුවාලේ නෙමෙයි කියලා. එතකොට මොකද වෙන්නේ? කවදක හරි වන වේලා මැරෙනවා. තුවාලේ තියෙනවා නම් බෙහෙත් ගන්න ඕන. තුවාල නැත්තම් තුවාල තියෙනවා කියලා හිතන්න ඕනත් නැහැ, තුවාල නැහැ කියලා හිතන්න ඕනත් නැහැ. දැන් අපි තුවාල නැහැ, මගේ ඇඟේ තුවාල නැහැ, මගේ ඇඟේ තුවාල නැහැ. එහෙම කියන්නේ. එයා තුවාල නැති සේවාසය කරනවා. තුවාල නැති නිසා එයාට සමීපයි කොහොමවත් වේදනාවක් නැහැ, කැප්පුම් නැහැ, පීඩාවක් නැහැ, තැවිලි නැහැ, දැවිලි නැහැ. මොඩුම දුවාලයක් ඇදලා ගාලයක් දුක් විඳපු අයනේ අපි නේද? ඔය උදාහරණේ හොතට ගැලපෙනවා. එයයි ආර්ය ධර්මය. එයයි අරහතුන්ගේ වාසය, එයයි රහතුන්ගේ ජීවිතය. බාර ගන්නවා නම් හොඳට නුවණින් බලා ප්‍රත්‍යක්ෂ කොටගෙන ඒක බාර ගන්න ඕනේ. ප්‍රතික්ෂේපිත අදහසින් බණ අහන්නත් එපා. සියල්ල බාර ගන්නා වූ එකඟතාවයකින් ශ්‍රද්ධාවකින් බණ අහන්නත් එපා. විදර්ශනා කරමින් බණ අහන්න ඕන. දාර්ශනිකයෙකු ලෙස බණ අහන්න ඕන. ඔබට වැදගත් වෙන්නේ උපදේශයක් ගන්න ඔබේ හැම දෙයක්ම අනුමත කරන්නා වූ ගෝලෙක් නෙමෙයි. මධ්‍යස්තව හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් විවේචනයක් කරන කෙනෙක්. අන්න එයා තමයි කල්යාණ මිත්‍රත්වය. තේරුණානේ? මේ ධර්මයේ හමුවේදීත් හරි වැදගත් වෙන්නේ මේ දේවල් අමු අමුවෙන්ම බාර ගන්න කෙනෙක්වත් අමු අමුවෙන්ම විවේචනය කරන පුද්ගලයෙක්වත් නෙමෙයි. මෙදහත් සිතින් කියන එකෙන් අදහස් කරන්නේ අපි දන්නවනේ නේ මෙදහත් සිතින්. බොහොම මධ්‍යස්තව හරි දේ හරි විදියටත් හරි දේ වැරදි විදියටත් එයා තේරුම් ගන්නවා. හැබැයි සංකල්පයෙන් තොරව. සංකල්පයෙන් තොරව. සංකල්පෙන් ඔය ආඹතිත්තයි ඕක ඇඹුල් මං ඊයේ කෑවගේ එහෙම යන්න බෑ. ප්‍රත්‍යක්ෂ කොටගෙන යන්න ඕන. හාපෝ යාගේ ළඟ ඇඹුල් ආඹ හැමදාම ඇඹුල් වැඩන්නේ. එහෙම යන යාළුවෙක් ඇහුවාම යාළුවට කියනවා ආ ඔයාගෙන් ගන්නකො ආගේ ආඹ හැමදාම අවුල් මං ඊයේත් කෑව එකක් ඇඹුල්. හැබැයි මනුස්සයා අද පැණි හම්බු කරලා තිබුණා ආඹ. ආ මේ නිසා සංකල්පයෙන් බහැර කරන්න කිව්ව මොකද වෙන්නේ? ආ සයින්හන්සේ හැමදාම ඇත්ත කියන්නේ හරි 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 කියලා හිතාගෙන සයින්හන්සේ බොරු කිව්වොත් බුදුරජාණන් වහන්සේ වැරදිදී දේශනා කරන සමහර ලාට මෙහාට මේක හරියට තේරෙනවද කියලා බලන්න. රහත් වෙච්චා ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ රහත් නොවේ. ඔබ කිසිදු අධිගමයකට පත් වී නැත කියලා. සූත්‍රල් තේනවා. ඒ මොකද උන්වහන්සේලා කියන්නේ? මම බලා ගන්නම්කෝ. අනිත් ඔක්කොම දුන්න මාර්ග බල මට දුන්නේ නැහනේ. මම ඔකට අදින අංචියක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා දන්නේ අවබෝධයද අවබෝධ නොවූදේද මා දන්නේ. ඒට ලෞතර බුදුවරු සාදු සාදු කියනවා. අවබෝධයද අවබෝධ නොවූදේද මා දන්නේ. සාදු සාදු. අරම කියන්නේ මම බලා ගන්නම්කො මෙච්චර දැකලත් මට දැක්කේ නෑ කියන මේ. ඒකට ගුරුවරයා එහෙම වෛරසිත උපදිනවා නම් එතන මෙයා තේරුම් ගන්න බෑ මන් තුල ධර්මයේ දැකලා නෑ කියලා. ධර්මයේ දැක්කනම් එහෙම උපදින්න විදිය නෑ නේ කියලා. ඒ නිසා අපි ඒක කල්පනා කරන්න ඕන. එහෙනම් ඒ නුනාට සම්ප්‍රදාය අපි ඉගෙන ගන්නවා. දැන් අපේ මහානායක හම්බුරුවන්ට කතා කරලා අපි වරින් වර ඇවොත් එමේ අර පන්සලේ ඉන්න පොඩි ආමුදුරුව ආවද යා ඉන්නවද මේ ගමේ ගියාද රටේ ගියාද එයා ඉගෙන ගන්න ඕනද කියලා නිරන්තරයෙන්ම අපි අහුවොත් අපිට අදාළ නැතු. ඉතින් උන්වහන්සේලා ඒ වගේ දේවල් කියා පාමින් ඉන්න කරන කරන පිරිසක් නෙවෙයි හින්දා ඒ උන්වහන්සේලා කියා ඒක එයාගෙන් අහගන්න කියලා. නේද? ඒ නිසා අපි අර සම්මුතිවාදී ක්‍රමයට උන්වහන්සේලාගේ ඒ තියෙන තත්ත්වයත් එක්ක ඒ විදිහට කටයුතු කරන්න ඕන. උන්වහන්සේලා මේ කාර්යය කරන්නේ නෙවෙයි, මේක අදාළ නැහැ. ඒක සම්ප්‍රදාය. ඒක ලෝකේ වාසය කරන අය ඒක සම්ප්‍රදායික ගුණයක් තුල ප්‍රාථමික தത്വෙට වැටෙන්නේ නැහැ බුදුවරු හදන් වහන්සේලා. කොච්චර මමත්වයේ දුරු කළත් සම්ප්‍රදාය තුල ජේෂ්ඨයෙක් ලෙස වාසය කරන්නේ. හොඳට ඒක මතක තියාගන්න. ආතුම් පින්නපාති ගියාට පාත්‍රයට පාත් කරන්නේ, පින්නපාති ගියාට එහෙම ඉල්ලන්නේ. යම් කිසි වෙනී සිටීමක් පමණයි කරන්නේ. අර ඒක මහා සිංහ සියාවකින් සිද්ධ වෙන ස්වභාවයකින් සිද්ධ වෙන කාර්යයක් උන්වහන්සේලා. අනිගරුකට සැලකෝ ධර්මය ප්‍රකාශ කරන්නේ. ගරුකට ඉල්ලීමක් කරොත් විතරයි. නමුත් ඉහළ ඉඳගෙන කෙනෙකුට බණ පහළ ඉඳගෙන කියන්නේ නැති වුණාට ධර්මයේදී ලෙඩෙක් නම් රෝගියෙක් නම් ලෙඩා ඇඳ ඉහළ ඉඳි පහළ ඉඳගෙන හම්බුරු පිළිත් කියන. එතකොට එයා ඉන්නේ මාන්නේ නෙමෙයි කියලා අපි දන්නවනේ, අසනීපෙන් කියලා දාන. එතකොට සාමාන්‍ය වෙලාවක කෙනෙක් ඉහළ ඉඳගෙන පහළ ඉඳගෙන බණ කියන්නේ සැලසුත් එහෙම නේ. එතකොට අපි දන්නවා මෙයා මානෙන් කියන්නේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද අපිට? මානෙන් ඉන්න කෙනෙකුට බණ කියන්න බෑ කියන එක නේ. එතකොට කියන්නේ නැත්තේ ඇයි? කිව්වට වැඩක් වෙන්නේ නැති නිසා. තරහට නෙමෙයි. කිව්වට වැඩක් නෑ. ඒ දෘෂ්ටි වලින් කෙනෙක් දැඩි ආසත් භාවයෙන් අල්ලගෙන සිටින්දි, මානෙකින් සිටින්දි ධර්මය ගලා යන්නේ නැහැ ඒ හදවත ඇතුළට. ධර්මය ගලා යන්න මානය දුරු කරන්න ඕන. මානය දුරු කරන්න කියන්නේ හීන මානයට එන්න කියන එක නෙමෙයි. මානය දුරු කළාම අනති මානය වෙනවා මිසක් හීන මානයට එන්නේ නැහැ. අපි තෝරගත්තොත් පිළිවෙතක් මානය දුරු කරන්න. ඒක හරියන්නේ නැහැ. දැන් ඒක මහත්මයා මට මතකයි හැමදාම ගිහිල්ලා මේ පන්සලේදී වැසිකිළි ටික හොදලා එනවා ගෝ මම ඇයි කර එන්න ගිහිල්ලා එන කරගෙන ඉන්නේ කියලා මානිය දුර වෙන්න කිව්වා. මං ගෝ එන ඉතින් මාත් කරන ඕක දැනගත්ත නෑ ඉස්සල්ලගේ. මොකද ආවිම ලේසි ක්‍රමයක් නේ. එන ඉතින් අර වෙන රටවල් වල ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ගිහිල්ලා මේ ක්ලීනින් කරන කට්ටියගේ මාන විදියට මාන්නේ නැතු වෙදිනේ. එහෙම කරන්න පුළුවන් කවන්නේ. බිම වාඩි වෙලා හිටියයි කියලා දන ගෑවයි කියලා බඩ ගෑවයි කියලා එහෙම දුර වෙන්නේ. ඒක දෘෂ්ටියක් ඇතුළේ තියෙන දේ. ඒක දුර වෙන්නේ තමන් දෙයක් අරගෙන ඉන්නෝ ඒකේ වටිනාකමක් තියෙනවයි කියලා එයා හිතාගෙන ඉන්නෝ. වටිනාකම තියෙන ගම්ම ටිකට් පත තියාගෙන ඉන්නෝ. නොතරයි ටිකට් තියෙන්නේ. මාන්නයක් නෙමෙයිද තියෙන්නේ? ටීවී එකේ නම්බර ටික වැටෙනකන් කෝටි දෙක මාන්නයක් යාළඟ නැද්ද? මාන්නේ සම්පූර්ණයෙන්ම නැතුව ගියා කොලේ ඉරල පැත්තකට දැම්මා. අර මාන්නේ නිසා දෙන්නේ කාටවත් ටිකට් එක දෙන්නේ. ඕම හොඳට ආරක්ෂා කරන ආන්නේ මේ පින්නතුනේ මේ මානේ දිරුවෙන්නේ. මේ සරල උදාහරණ ගන්නේ ඔබට සරල දේවල් සමීපයි ජීවිතේට. ඒ තුල තේරෙන ස්වභාවය වැඩි. දැන් යෝග්‍ය නැහැ කත මේ කරත්ත උදාහරණයට ගන්න. දැන් දුනුආයා උදාහරණයට ගන්න දැන් බෑ. මොකද දුනුආයා දකින්නේ නැහැ. කරත්ත දකින්නේ නැහැ. ඔයත් වඩු වැඩ කරන්නේ නැති හින්දා වඩු වැඩ උදාහරණයට ගන්න අමාරුයි. දැන් ටිකට් ගන්න නිසා මම දන්නවා ඒ ටිකක් කිව්වා මේක වදිනවා එක්කෙනෙක් ජීවිත කාලයක දවසක් කර මොනවා හරි ටිකට් එකක් අරන් තියෙනවා. තේරෙනව නේද? මානෙ දුරු වුණා. මානෙ දුරු වුණා ටිකට් එක ගුණබක් කියන. එව නේද ඉන්නේ? ඒ වගේ තමයි ඔබේ මානෙ කියලා කියන්නේ ඔබ යම් කිසි වටිනාකමක් දීපු දෙයක්. දැන් සමහර අය ලොකු මානෙකින් ඉන්නවා. මේ පොඩි දෙයක්. ඉස්සර ඉන්නවා මේ දුරකතනේ මානෙ. හොඳ දුරගතන අරගෙන අලුත් අලුත් දුරගතන නම් පොඩි පොඩි දුරගතන අරගෙන මාන්නේ ඉන්නවා මේ ඉතින් මට මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච සිද්ධියක් ලොකුවට ඉඳින් මෙයාගේ දුරගතනෙත් ඉස්සරහා ගහගෙන ඉස්සර හරි මාන්නේට පාවිච්චි කරන දෙයක් ඔය දුරගතනේ දැන් නැති වුණා. එහෙම තියුණා නේද කාර්යය? එහෙම සිද්ධියක් තිබුණා. කාලය තුන ලොකු කව පෙන්නන්න මෙච්චර විතර gadul භාගයක් විතර උගුලුට තියාගෙන යනවා. ඔහුම තියෙන කාලෙක මේ මටත් ඔය දායක මහත්තයෙක් කොහම හරි චූටි දුරකථනයක් අරන් දීලා තිබ්බා. ඉතින් ගමක ගිහිල්ලා කතා කරද්දි මෙයා මේක ලොකු ෆෝන් එකක ඉස්සරහා ගහගෙන පේන ලොකුවට කතා කර කර ඉන්නකොට හරි ලොකුවට මගෙත් අර ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා මම ෆෝන් එක එළියට අරන් බැලුවා. බැලුවාම කියන්නේ "හා හාමුදුරුවන්ගේ ෆෝන් එක මගේ ෆෝන් එකට වඩා පොඩිනේ." ඉස්සර පොඩි එකට තමයි ෆෝන් එක පොඩි වෙන තරමට තමයි එයා ලොකු වෙන්නේ. දැන් නේ ඉතින් ඔය ටච් ස්ක්‍රීන් නම් මනම් ගන්න එන කොට ගත්තා. ඊට පස්සේ අරයාගේ අර තියෙන ඔක්කොම උගුලන් ටික පල්ලෙහාට බහැලා. දැන් මේක ගන්න කීයද? මේක හොඳයිද? මේක බැටරි කොච්චර වැඩි වෙනවද? සිග්නල් හොඳයිද? ඔක්කොම අහන්න පට ගන්නවා. දැන් මෙච්චර වෙලා හිටියේ අර ලොකුවට. එයාට විතරයි ඒක තියෙන්නේ මම තමයි. ඉතින් හරි පුදුමයි නේ. වස්තු සම්පත් නිසා හට ගන්නා වූ මාන්නය. දෘෂ්ටි නිසා හට ගන්නා වූ මාන්නය. බලතල නිලතල නිසා හට ගන්නා වූ මාන්නය. හරි පුදුමයි. හරි පුදුමයි දෙනුතුනේ. හරි පුදුමයි. ඒවා අපි තුල තියෙනවද කියලා බලන්න. ඒ හැම දෙයක්ින්ම අපිව තවාවේ. ඒ කිසිවක් අපි තුල ඇති කරගත්තේ නැත්නම් අපි බොහොම සැහැල්ලුවෙන් අපි බොහොම සාහනයෙන් ඉන්නවා. හැබැයි එයා සම්මුතියක් පවතින ලෝකයක් පවතින අවශ්‍ය කරන වැඩ විය යුතු ආකාරයට කළ යුතු ආකාරයට කරයි. හැබැයි මල්ල ලිහලා බලලා කරේ තියන් යනවා. සැකේකුත් නැහැ, කුතුකලේකුත් නැහැ. රසාවට යනවා. මේක මම කරන්න ඕන. වෘත්තීය ව්‍යාපාරයක මේක මම කරන්න ඕන. ඒක මගේ ජොබ් එක, මගේ රැකියාව, මගේ වගකීම. ඒ තුල එයා සතුටින් ජීවත් වෙන්න දන්නවා. අපි ජීවත් වෙන්න ඕන. මේක මම ලබා ජීවිතය. ඒ ජීවත් වෙනවා. එයා මල්ලේ තියෙන මොකද්ද කියලා දන්නවා. එයා ජීවත් වෙනවා. එයාට පිළිකුලකුත් නැහැ, අප්‍රසාදයකුත් නැහැ, වැඩි තියෙන එක ප්‍රශ්නකුත් නැහැ, අඩුව තියෙන එක ප්‍රශ්නකුත් නැහැ එයාට. මධ්‍යස්ථව තිබුණත් ප්‍රශ්නකුත් නැහැ. නැත්තටම නැත්තම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. කොතන හිටියත් සතුට වෙන්න පුළුවන් දහම. දැන් අපිට වෙන්නලා තියෙන අපිටින් බුද්ධහම මේ වැඩි තිබුණාම අමාරුයි කියලා නේ. ඔක්කොම බැංකුවත් දාලා මේවා කරලා කරාබු බන්නලා කෝ විනාශ කරගෙන මහාන වෙන්න කියන මහාන උනාට පස්සේ නිවන නැහැ. නිවන නැතුව ගෙදර ගියාම අඳින්න සරමක් නැහැ. මට එක සැරයක් එහෙම වුණා. ඔක්කොම දීලා තියෙන ඒවායට දීලා එන්න කිව්වා මහාන වෙන්න කියලා. ඒ ටික දවසක් ඉඳලා මෙතන නිවන නැහැ කියලා ගෙදර ගියා. ගෙදර ගියාම අඳින්න සරමක් නැහැ. බෙසිට් එකක් අඳන් දවස් කීපයක් ඉඳලා. ඒ දෙhari ප්‍රශ්න වෙන්නේ බලන්නේ සම්මුතිවාදී දේවල් වලින් අපිට සිද්ධ වෙච්ච හානි. ඉතින් අපි මේව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඥාන විපයුත්, ඥාන සම්පයුත් කියන එකේ අදහස එන්නේ ඕක. ඔබට ගැටලු තියෙනවා නම් ඔබ බලන්න ඕන ඉස්සල්ලාම ඔබේ හිත දිහා. ගැටලු අඳුනගත්තොත් විතරයි ධර්මයේ ප්‍රයෝජනයට ප්‍රයෝජනවත් වෙන්නේ. ලෙඩක් හැදුනහම නේ දොස්තර ප්‍රයෝජනවත් වෙන්නේ. ලෙඩ නැතුව අපිට දොස්තර මතක් වෙනවද? පොඩ්ඩක් ලෙඩ හැදුනත් මතක් වෙන්නේ නැහැ. නිකන් උණ යන්තම් ආවත් මතක් වෙන්නේ නැහැ. උණ සැරට එන්න ඕන. සමහර අය නම් පොඩ්ඩක් උණ ගැලුනාම එයා ටිකක් මේක චෙක් කරලා බලන්න ඕන කියලා මහන්සි වෙනවා. නමුත් සමහර අයට තදටම උණ ගැලනකන් ඉන්නවා. ඉඳලා තමයි යන්නේ දොස්තර මාත්‍ය බලන්න. මතක් වෙන්නේ එතකොට. ආන් ඒ වගේ මේ ධර්මයේ වටිනකම තියෙන්නේ අපේ ප්‍රශ්නේ හඳුනා ගන්න තරමට. අපි බොහොම රහසෙන් කරන්න ඕන දෙයක්, ලෝකෙට කියාපාමින් කරන්න ඕන දෙයක් නෙමෙයි. අතිශය පෞද්ගලිකව තමන්ගේ හිත ඇතුළෙම තියෙන ප්‍රශ්නේ තමන් ලියා ගන්න තමයි ලැජ්ජ වෙන්න ඕනද? අතිශය පෞද්ගලිකවයි ධර්මයේ වඩන්නේ. මම පිරිස අතර ලොකු කතා බහක්, ලොකු ප්‍රකාශන, ලොකු ප්‍රශ්න මුකුත් අහන්නේ නැහැ ඒ කාලේ. සද්ද නැතුව ඉන්නවා. හැමින් හැව දත් මිටි කාගෙන ඉන්නේ. මොකද හේතුව මට රෙකෝඩින් එකක් තිබුණේ නැහැ. එකක්වත් අමතක කරන්න බෑ, හොඳින් අහගන්න ඕන හරියට. හරියට අහන්න. අහලා එවලේ තේරුම් ගන්න පුළුවන් හැම කාරණයකම යනවා. තේරුම් ගත්ත කාරණේ හරි මට මේක පැහැදිලි, මට පැහැදිලි, මේක පැහැදිලි, මෙතන පැහැදිලි, මට තියෙන ප්‍රශ්නේ මේකයි, මෙන්න මේකටයි උත්තරේ ඕන, මේක වෙන්න ඕන, මේක වෙන්න ඕන. හරියට අපි අර බඩු ලිස්ට් එකක් අරන් ගිහිල්ලා අපි හරි දමදම මේක හරි, මේක ගත්ත, මේක ගත්ත, මේක ගත්ත, ආ මේ කඩේ මේක නෑ, දැන් මේක හොයන්න ඕන. ඒක හම්බ වෙනකන් එයාට අවුමේ විදිහ. හැබැයි ලිස්ට් එක යා නැත්තම් එයා ළඟ ලිස්ට් එක. එයා හින දුන්න බඩු ටික අරන් ගෙදර එනවා. ලිස්ට් එක ඔබ ළඟ තියෙන්න ඕන. ඔබට අවශ්‍ය ධර්මය මොකද්ද? ඔබට අවශ්‍ය කුමක්ද? මොකුත් නැහැ. එහෙනම් මෙයාගේ කවුරු කියන ඉතින් මාතාව බලන්න. ඒක හරියට අර කවුරුත් සුපර් මාකට් යන නිසා, ෂොපින් යන නිසා කවුරුත් යන ඉතින් මාත් කියා නිකන් බලන්න වටේට. මොනව ගන්න ගාලේ? දැන් මොකු ගන්න ඔය නිකන් හරිදී. එහෙම වෙන්න එපා කවුරුවත්. අර මොනක් ඇතුව යන්න ඕන. කුමක්ද ඔබට අවශ්‍ය? බලන්න උත්තරේ හම්බ වෙනවද කියලා ඔබේ මනසෙ. මොකද්ද ඔබට අවශ්‍ය? ධර්මයේ වචන නැතුව ඇත්තටම ඔබේ වචනකින් ඔබ කියන්න බලන්න. ඔබට කුමක්ද අවශ්‍ය? කට බොරු කිව්වත් නැහැ, හිත බොරු කියන්නේ නැහැ. හොඳින් හිත දන්නෝනේ වැඩේ කතාන්දරේ. මොකද්ද ඔබට අවශ්‍ය? හිත කියනවා, ඇතුලෙන් කියනවා, හොඳට බලලා කියන්නේ. මොකද්ද හිත කියන්නේ කියලා? ඔබේ ඔළුව කට කියන දේ මට වැදගත් නැහැ. ඔබේ හදවත, ඔබේ ගැඹුරුම ආධ්‍යාත්මයේ පවසන දේ මට තේරෙන්නේ. කුමක්ද ඔබට අවශ්‍ය? ඔබට නිවීම අවශ්‍යද? සැනසීම අවශ්‍යද? ඔබට සැනසිල්ල ජීවත් වෙන්න ඔබට අවශ්‍යතාවයක් තියෙන්න බෑ. ඔබට ද්වේෂයේ වින්දනය කරන්න උවමනාවක් තිබුණොත් මොකද වෙන්නේ? අගේට මෑන් ද්වේෂයේ වින්දනය කර කර ඉඳී. ඔබට රාගයේ වින්දනය කරන්න උවමනාවක් තිබුණොත් මොකද වෙන්නේ? රාගයේ වින්දනය කර කර ඉඳී. ඔබට මෝහයට වින්දනය කරගත්තොත් එයා මෝහයේ වින්දනය කර ගන්නවා. එයා ඊර්ෂ්‍යාව වින්දනය කරගත්තොත් එයා ඊර්ෂ්‍යාව වින්දනය කරනවා. එයා බය වින්දනය කරගත්තොත් එයා බය වින්දනය කරනවා. බය වින්දනය කරන්නේ නැද්ද? වින්දනය කරනවා. ඒකනේ හොල්මන් පෙළ බලන්න ගෙන. මොකටද? බය විඳිනවා, ත්‍රාසය විඳිනවා. එතකොට ද්වේෂය වින්දනය කරන්නේ නැද්ද? දැන් පොඩි කාලේ ඉඳලා පුංචි ළමයින්ට ඉඳලා පෙන්වන ද්වේෂය වින්දනය කරා කොහමද? ගුවන් යානයක් අරගෙන ඔක්කොටම ගහගෙන 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 යනවා. ගේම් එකේ. මොනවද කරන්නේ? එයා ද්වේෂය වින්දනය කරනවා. එක එක සටන් කාමින් එන ඔක්කොටම වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යනවා. අනාගත ලෝකයේ බොහොම භයානක තත්වයකට ඇයි මොකද ඒ ඥානත් එක්ක හැදෙන ළමයිනේ. ඒ රූප ශබ්ද වින්දනය තියෙන ටෙලිනාටි ටිකේ ඌමහරි අර අපිරිසුදු ඉන්දියාවේ පිටිපැත්තට කර්ටන් එකක් දාලා මල් පැලයක් තියලා මේකප් එකෙන් කොහොමරි මූණ හදලා ලස්සන රූප ටිකක් මොකක් හරි එකක් කරලා මොනවා හරි ටිකක් නොතේරෙන භාෂාවකින් හරි කියලා හදලා ඔබ දිහා ඉතින් බලගෙන ඉඳිනවා ඇති මිනිස්සු. ඒ තමයි රාගය, ඒ තමයි කැමැත්ත. එයා වින්දනය කිරීමට ඒක කැමැති. දැන් ඔබට අවශ්‍යතාව වෙන්න ඕන නිවන වින්දනය කරන්න, නිවීමෙන් ජීවත් වෙන්න, දැවීමෙන් තොරව ජීවත් වෙන්න. ඒ නිසා පිනක් දවනවා, පවක් දවනවා දෙආකාරයකට. ගිනි අඟුරයි අයිස් කැටි වගේ නේ. පින අයිස් කැටි වගේ දවනවා, ගිනි අඟුර වගේ දවනවා. පව ගිනි අඟුර වගේ දවනවා. දෙකම දැවි. සුඛ වේදනාවක් දැවීමක්. හැබැයි මෙන්න මේක හරියටම තේරුම් ගන්න ඕන පින්නතුනි. මේ මගේ ජීවිතයේ උදාහරණ මම ගන්න පින්නතුනි. ඒක මං ගැන කීමක් නෙමෙයි. ඒක ඔබට පහසුවක් වෙනවනේ. මොකද ගමන ගියපු එක්කෙනෙක්ගේ ගමම් මගේ ගැටලු ටිකක් කිව්වහම ඒක පුජ්‍යල ආත්ම මේ උදානයක් ප්‍රකාශයක් නෙමෙයි. මට කාලයකට පස්සේ තමයි තේරුනේ සැප වේදනාව දුකයි කියලා. නැත්තම් දුක වේදනාව තමයි දුක, සැප වේදනාව සැපයි කියලා මම රැවටිලා හිටියා. පස්සේ මම තේරුම් ගත්තා සැප වේදනාව දුකයි. අය සමහර පින්නතුන්ට ධනය තියෙනවා, බලය තියෙනවා, ආදරය තියෙනවා, සෙනෙහස තියෙනවා, ඔක්කොම තියෙනවා සපයි, ඔක්කොම තියෙනවා සපයි. ඒ පීඩාවයි. ඇයි සැප වේදනාව දුකයි? එන ඔබ හිතන්නකෝ ඔබ චාල්ස් කුමාරය කියලා. එයාට ලෝකෙ හැමදේම ඇති, ආදරය ඇති, සෙනෙහස ඇති. දැවෙන්නේ නැද්ද? හිතන හිතන දේ තියෙනවා, කැමති කැමති ආනවා අන තියෙන කැමති කැමති දේ තියෙන. දෙවෙන්නේ නැද්ද? ඒක විසඳුම හොයනවා. මෙහෙම හිටියොත් මෙහෙම කරොත් මෙහෙම කරොත් ඉතින් මිනිස්සු ඊළඟට කල්පනා කරනවා මේ මම ඊට වැඩිය හොඳයි, මම මෙහෙම ඈත ගමක පොඩි මැටි පැලක ඉපදුනා නම් මිනිහගේ හිතේ එතන ඇදි කියලා වැඩේ. දෙදෙන ඉන්න කෙනා දන්නවා ඒක එතන නෑ කියලා. ඊළඟට මැටිපැල හිටපු එක්කෙනා හිතනවා මේ අපි ගමේ ඉපදුන නිසා, මැටිපැල නිසා අපි තර ලොකු මාලිගාවක ලොකු පවුලක ඉපදුනා නම් රජ පවුලක ආරිෂෝ. රජ පවුලෙන් අහලා බලනවා නේ මිනිහ ඇටි. ඒ මිනිස්සේ ගියා මට පාරේ බැලලා ප්ලේන්ටියක් බොන්නාසෙ යන්න විදියක් නෑ කියලා. මම ප්‍රශ්න මේක තමයි ගැටලු. ධර්මයේ පැහැදිලි නේද? ප්‍රාණය කළ යුතු ධර්ම, වැඩි යුතු ධර්ම තිබේ නම් ඒ ධර්ම පැහැදිලි නේද? අප්‍රමාදීව කටයුතු කරන්න. මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ මේ ජීවමාන නිවන ගොඩාක් කාලයක් වැහිලා තිබුණේ, ආයි දැල්ලුණා. මේක දාලා තිබුණේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට, කල්ප ගානකට එහාට. බුද්ධාන්තරයෙන් එහාට ලෝක විනාශ වෙලා ආයි ලෝකයක් හැදිලා, ආයි මිනිස්සුන්ගේ වයස අවුරුදු 100,000ට ගිහිල්ලා 80,000ට බහිද්දි තමයි මේක දකින්න හිටියේ. ඔය කාලේ කවලම් වෙලා කොහේ යයිද කියලා දන්නවද? අපි මධ්‍ය දේශයේ උපදීද? මේ ලෝකේ මේ ජීවියෙකු මනුස්ස ජීවියක් ලබන්නට ලැබෙන ජීවි සංඛ්‍යාව අතරින් බැලුවහම කියන්න බැරි තරම් දුර්ලභයි නේද? සමහර මෝඩ ප්‍රශ්න අහන සමහර අය දැන් මිනිස්සු පව් කරනව නේද? එහෙමනම් මිනිස්සු ජනගහනේ වැඩි වෙන්නේ කොහොමද කියලා අහන සමහර ආගම් පහයි යන්න ඕන නේද කියලා. අර සමහර ආගම් වල අය ඇත්තටම ඒ වාසේ ඒගොල්ලන්ට තර්කයක් ගොඩනගන්න තරම්වත් බුද්ධියක්වත් දර්ශනයක්වත් අගත් මුලක් තේරෙන්නේ නැති මහ මෝඩ මෝඩම මෝඩ හුචක්කු ටිකක් කිව්වොත් හරි. ඉතින් ඒ වගේ ගොන් කතා අහන්න ඔය ලොකු නාලිකක් දාගෙන සමන්නාට ඒ ටීවී නැහැ. පව් කියලා හිතෙනවා ඉතින්. අසන්නකම අවිද්‍ය අමිත්‍යා දෘෂ්ටිය. ඉතින් හරිය දුර්වලයි. මිනිස්සුගේ තත්ත්වය උත්තර දෙනියක් උත්තරයක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. මොකද උත්තරයක් දෙන්න ලැජ්ජා. ඒ තරම් මේ අපිරිය දැනගින් ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ. ප්‍රාථමික තත්ත්වයේදී. ඒ කියන්නේ දිගක් පළලක් නොදෙන පොඩි ළමෙක් වගේ කරන චූටි ප්‍රකාශයකට දාර්ශනික උත්තරයක් රගෙන යන්න පුළුවන්ද? බෑනේ. ඇයි මේ අහකට මේක තේරෙන්නේ නැහැ කියලා මොකටද තේරෙන්නේ? අහු ප්‍රශ්නේ හැටි. දේලාවර කරන්න තියෙන්නේ අවිච්ඡා පරමම් මලං. ලෝකේ තියෙන ලොකුම මලකඩේ අවිද්‍යාවයි. පව් මේ අසරණ මිනිස්සු. දාර්ශනිකින් තොරව මතවාදවල තර්කවල විශ්වාසයන් මත හිර වෙච්ච මිනිස්සු මොන තරම් දුක් විඳිනවද? නැගී සිටින සතුටෙන් ජීවත් වෙන්න. අවිද්‍යාත්මක මිනිසා ඉදිරියේ, විද්‍යාත්මක මිනිසා ඉදිරියේ උපායශීලීව, උපාය මාර්ගිකව, සාර්ථකව සතුරා ඉදිරියේ, මිතුරා ඉදිරියේ, අවිද්‍යාත්මක මිනිසා ඉදිරියේ, විද්‍යාත්මක මිනිසා ඉදිරියේ සාර්ථකව කිසි කෙනෙක් තරහ කරගන්න ඕනේ. තේරුණානි? එකයි කරන්න තියෙන්නේ. බොරුවක් වුණත් යහපත වෙනුයි යෙදුවාම, පාපය දුරු වීම පිණිස යෙදුවාම ඒක සම්‍යක් ප්‍රයෝගය. ඒ නිසා වචන තියෙන්නේ ප්‍රශ්න හදාගන්න නෙමෙයි, ප්‍රශ්න විසඳන්න. ඒ මාතෘකාව ඉහෙලින්ම තියාගත්තාම මම කිව්ව නොකිව්ව දේවල් මොනවද කියලා දන්නවනේ. වචන දෙන්නේ ප්‍රශ්න හදාගන්න නෙමෙයි, ප්‍රශ්න විසඳන්න. ඒ නිසා කැමති විදිහට භාවිත කරන්න. ඒ මාතෘකාව යටතේ පොඩ්ඩක් නිකන් වචන කපටි වගේ නේද? ඒ වුණාට හොඳයි. ඒකට කියන්නේ සම්‍යක් ප්‍රයෝග. වචනේ ප්‍රශ්න විසඳගන්න භාවිත කරන්න. හිර වෙන්න ඕනේ. බුදු කෙනෙක් මේක වෙලාවට ඇතයි කියන දේ තව වෙලාවක නැහැ කියන. තව වෙලාවක නැහැ කියන දේ තව වෙලාවක ඇතයි කියන. ඒක බුදුරජාණන් වහන්සේගේ අයිතිය. මේ විගේ ප්‍රශ්නෙම අහලා තියෙනවා දේශනාවක. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එක දණක ඇතයි කියන දේ තව දණක නැතයි කියන. මොකද්ද මේකේ தත්ය කියලා? දැන් එක ගාතාවක් උදාහරණයකට ගත්තොත් අත්තාහි අත්ත නොනත්ති. ආයි කවදරක කියනවා අත්තාහි අත්තනෝ නාතෝ. ඉතින් ඔක ප්‍රශ්නේ අරගෙන බුදුහාමුදුර ළඟට ගිහිලා අහනෝ සයි නද ඔබ වහන්සේ එක දණක නැහැ කියන තව දණක තියෙනවා කියන. ඒක එතෙන්ට නෑ, මේක මෙතෙන්ට තියෙනවා. වචනේ තුල සත්‍ය නෑ. ඒක ගැළපෙන විදියට තමයි, ඒකේ අර්ථ, ඒකේ ගුණය වැඩෙන විදියට තමයි ඒක බලපවත්තා. සමහර වෙලාවට අපේ ඉන්න පරම හතුරත් හම්බුනාම අපි කියන්නේ කොන්දර තට්ටු කළා, මේ ඉන්නේ අපේ පරම කල්යාණ මිත්‍රයා කියලා කියනවා. ඒකේ අදහස මොකද්ද? කියන්න ඕනද? එයා කිව්වා ඉතින්. වචනේ තුල ඇති දෙයක් නැහැ. අම්මේ ඉතින් ඔයා ඉතින් අපිට සෑහෙන උපකාරක කෙනෙක් නේ කියලා කියනවා. ඇති දෙයක් නැහැ. ඒ නිසා මේ වචනේ නෙමෙයි අපි සත්‍ය තේරුම් ගන්නෙ. තේරුණානේ? ස්වරයෙන් තේරුම් ගන්නෙ, ගුණයෙන් තේරුම් ගන්නෙ. වචන කිසිවක නැහැ. එහෙමනම් ඔබේ ක්‍රියාව, ඔබේ වචනය, ඔබේ සිතුවිල්ල යහපත උදෙසා භාවිතාවයි නිවන. අවිද්‍යාව දුරු වීම පිණිස භාවිතාවයි නිවන. සසර දුකින් නිදහස් වීම පිණිසයි මේ භාවිතාව. අපිට මනස වරද්ද ගන්න බෑ පිළිතුනේ. මනස වරද්ද ගත්තොත් ඒ සාංසාරික දුක් පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාවන් වලදී ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි දුක් වේදනා මිනිස්සු විඳිනවා. අපිට මෙතන ඉන්න බින්නතුන් ගොඩක් දෙනෙකුට තේරෙන්නේ අවිද්‍යාත්මක ආගම් ධර්ම දෘෂ්ටි වල ඉන්න මිනිස්සු විඳින දුක්. මම දකින්නවා එක්තරා ස්ථානික මිත්‍යා දෘෂ්ටික අදහස් ධර්ම කෙනෙක් ඉන්නවා. හඬමින්, වැළපෙමින්, කූල්ලමින්, කෙඳිරි ගාමින් ජීවත් වෙනවා. ඇයි? ආධ්‍යාත්මික විසඳුම නැති නිසා. මේ බුදුබණ ටික නැත්තම් ධනමානෙන්, බලමානෙන්, නිලමානෙන්, කුලමානෙන්, ජාතිමානෙන් දැවෙමින් ජීවත් වෙන්නේ. දැන් අපේ පිරිසක් නැද්ද එහෙම? ඔළුව අපිට උගන්වන්නේ මේ අර සේනා, මේ සේනා, මේ ශක්තියින් හදාගෙන මේ අපිට මේ ජාතිමාන්‍ය ඇති කරගන්න. එහෙම නැත්නම් බලමාන්‍ය ඇති කරගන්න. අපිට ජාතියක් හැටියට හිරිහැරයක් වෙනවා නම් අපි ඒක වළක්ව ගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් ඒකට අපි මාන්නේ නෙමෙයි පහර දෙන්නේ ධර්මයෙන්. ජාතිය වඳ කරන ස්වභාවයක් තියෙනවා නම් ඔය පෞගේ දාස රුපියල් 1000 කිරිප්ටිප ගැට් එක ඇදීලා වඳ කරන ස්වභාවයක් තියෙනවා නම් එහෙම දේවල් තියෙනවා. බොහොම පරිස්සමෙන්. වෛද්‍යවරයා තෝරගද්දි දැන් දෙපාරක් හිතන්න වෙනවා. බේතක් දුන්නත් බලලා දෙන්නෙක්ගෙන් අහලා බොණ්ඩ සිද්ධ වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව අපි සම්මාදිට්ඨිය කියන්නේ උඩ අනිත් ආගම් වල කවදාවත් සත්ව කරුණාව උගන්වන්නේ නැහැ, මානව හිතවාදී බව උගන්වන්නේ නැහැ, උගන්වන්නේ ජාතිවාදයේ පමණයි. ternary අනිත් ජාති යටපත් කරගෙන කාගෙන මරාගෙන ඉස්සරහට යන්න ඕන කියලා. අපේ ජාතිය මුළු ලෝකෙම ජාතිය කරන්න ඕන. අනිත් භාෂාවල් නැති කරන්න, අනිත් සංස්කෘතීන් නැති කරන්න. අපි දුන්නට මේ සියලු භාෂාවන් අයිති කවදාවත් අනිත් තැන්වල හම්බෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් තුල වෛරය නෙමෙයි අපි ඇති කරගන්නවා. මේ මිනිස්සුන්ගේ අඥානකමට මේව කරන්නේ. මේ මිනිස්සු ඥානවන්ත කර යුතුයි මේ ධර්මයෙන් පෝෂිත වෙලා කියලා. දැන් මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා 20-30000 හරි ධර්මයක් කිව්වනම් මිනිස්සු කී දෙනෙක් නෙවෙයි නැතරදනේ මොනතරම් ශාන්තියක් තේනවද? හරි ධර්මයේ උගන්වන්නේ නැහැ. කෙලින්ම ගත්ත අධ්‍යාපනය කියන එක ශේස්ත්‍රයක රජයට අරගෙන පොඩි අධ්‍යාපනික පොඩි මේ තුරුම්පු ටිකක් දීලා මෙන්න මේ ටික ඉගෙන ගනින්න කියලා දුන්න පිරිවෙනට තනි කර මොට්ටිය එළියට එන්න ඇති දෙයක් නැහැ. ඒක මදි. ඒ ටික මදි. ලෝකේට දර්ශනයට පිටින්න ඒකට මදි. දැන් ඒකට එහෙම කියන්නේ නැතුව එයාට සුභාසිත වචනෙන් ඒක කිව්වට වැඩක් නැහැ නේ. එතන ඒක වටිනේ මොට්ටේට මොට්ටේ කියන්නේ. ඒක තමයි. ඒක තමයි ඒක නියම තැනට නියම විදියට වදින්න ඒක තේරෙන්න ඕන. ඒ නිසා භික්ෂුවගේ ඔළුව එතනින්ම ආවර වුණා, ෆ්ලැට් වුණා. මොකද එයා උගන්නන දේ ඉගෙන ගන්න. ඒ නිසා අපේ සියලුම සාහිත්‍යංශලාට තියෙන ඉන්ටර්නෙට් එකෙන් හරි බණ ටිකක් අහලා දර්ශන වේදය ඥාණය දියුණු කරගන්න එක සහතික වලින් පත්‍ර වලින් නම්බුනාම කියා ගන්නට නෙමෙයි ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂතාවයේ ලෝකයට පිවිසෙන්නේ. මම හිතන්නේ අනාගතයේ මිනිස්සු සාහිතික බලාපොරොත්තු වෙයි කියලා. ආමන්ත්‍රණයට නම්යි කුසලතායි විතරයි අවශ්‍ය. අපිට සාහිතික ගොඩක් තියෙන මිනිස්සෙක් හම්බ වෙනව වැඩ බෑ. සාහිතික එකක්වත් නැති මිනිස්සෙක් හම්බ වෙනව වැඩ පුළුවන්. ඔබ කවුද ගන්නේ? සහතික එකක්වත් නැතුව වැඩ පුළුවන් නම් අපි ගන්න යාව. ඒ නිසා වැඩ පුළුවන් මිනිස්සෙක් වෙන්න. ඒ රාජ්‍යපැත්තෙන් නෙමෙයි. සාමාන්‍ය පෞද්ගලිකව මිනිස්සෙක්ගේ අවශ්‍යතාවයට ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍යපැත්තෙන් නම් ඒක නෙමෙයි. වැඩ බැරි වුණා කවන්න සහතික දෙන්නේ. හැබැයි සහතික තුලම වැඩ බැහැ කියන එක නෑ. වැඩ පුළුවන් ආයත සහතික ලැබෙනවා. නමුත් සහතික තුලම වැඩ පුළුවන් කියන එක සාර්ථක වෙන්නේ නෑ. එහෙම ඒකුත් තියෙනවා. එනිසා ඔබ අවදීන් කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න මහන්සි වෙනවා. දැන් මේ කරුණ වලින් ඔබට නිවන සොයා ගන්න බැරිද? නිවන හදා ගන්න බැරිද? කරන්න ඕන දේ කියුනේ නැද්ද? පැහැදිලි නැද්ද? කුරුල්ල පෙන්නවා ඈත අත්තේ වාඩි වෙලා ඉන්න. ඇස් පේන අය දකිනවා. ඇස් දුරවල අය තාම එබිකම් පපා බලනවා. සමහර අයට කුරුල්ල නෙමෙයි ගහවත් පේන්නේ. ඉතින් තමන්ගේ ඇස්වල තියෙන දුර්වලතාවය නපු මොනෝ කරන්නද? ඇස් දෙක හොඳින් පේන කෙනාට ගහ පේනවා, ගහේ ඉත්ත පේනවා, ඉත්තේ ඉන්න කුරුල්ල පේනවා. ඇ පේන්නේ නැති කෙනාට එක්ක ළඟම පේන්නේ නැහැ, ගහ පේන්නේ නැහැ, කුරුල්ල පේන්නේ නැහැ. ඒ අය කියනවා දුරු කුරුල්ලෙක් ගැනත් කිව්වා, ගහක් ගැනත් කිව්වා, මට ගහ පේන්නේ නැහැ, කුරුල්ල පේන්නේ නැහැ. ඔබේ නේත්‍රා යෝලේ තියෙන ස්වභාවයට අනුව ප්‍රඥා දර්ශනය. ඒ නිසා මෙතෙක් වෙලා ඒ නිවන නැමැති කුරුල්ල, ගහ නැමැති නිවන් මඟ ස්වરૂපය ආකෘතිය පෙන්වනවා. ඒ ආකෘතිය තුළ තියෙන නිවන පෙන්වනවා. බරපතල වෙන්න නෙමෙයි මේ උගන්වන්නේ, hina වෙන්න. රළු වෙන්න නෙමෙයි, පුප්ප ගන්න නෙමෙයි, උගන්වන්නේ සැහැල්ලු වෙන්න. මෘදු වෙනවද එතනයි දහම, රළු වෙනවද එතනයි අදහම, අධර්මය. මෘදු වෙනවද එතනයි දහම, රළු වෙනවද එතනයි අදහම. හැබැයි මෘදු බව කියලා මමත්වයේ මෘදු බවක් හදාගන්න එකක් තියෙනවා. ඒ මෘදු බව නම් නෙමෙයි. මමත්වෙන් හදාගන්න මෘදු බවක් තියෙනවා. එයා මේ හිතලා මම මෘදු වෙන්න ඕන කියලා හිතන. මොකද්ද ඔය එකක් හදාගන්න ඕන මේ අමුතු මේ හදාගත්ත මෘදු බව. අර එක මහත්මයෙක් වගේ. එයා මෙහෙම නැමිලා කතා කරනවා. මම ඇහුවා ඇයි කියලා නැමින්නේ ගොඩක්. මම වී කරලක් වුණත් පැහැෙනකොට යටට නැමෙනවනේ කිව්වා. දැන් මම ගා වී කරලා නැමෙන්නේ අදවත් නැමෙන්නේ. ආචාරෝ බාධාරේ මිදෙකට තියෙන කෙනෙක් මම වී කරලා නැවෙන නිසා දෙයක් නැහැ නේද? වී කරලා නැවුණට ඔයා නැවෙන්න ඕනේ නැහැ. ඔයා කෙලින් ඉන්න කවක් නැහැ. ඒ හදාගත්ත මෘදු බව, හදාගත්ත නියත භාවයේ බව, හදාගත්ත සංවරතාවය. දැන් අපි ස්වාමීන් වහන්සේලා කට්ටියත් ඉන්න එක පාට ගිහිල්ලා ඒගොල්ලෝ එතන හදාගන්න හිමින් ඇවිදින්න, හිමින් කතා කරන්න, ඈ නොයිකුත් නොයිකුත් ඇතුලේ ගිනි බෝල. මේ ඇතුළතින් අපි නිවැරදි වෙන්න ඕන. පිටින් නෙමෙයි. මට වැදගත් මා ඉස්සරහට එන මිනිස්යාගේ පිට ස්වභාවය නෙමෙයි. දන ගහලා වඳින එකක් නෙමෙයි. ඈ කතා කරන වචනයක් නෙමෙයි. යාගේ හදවතේ ස්වභාවය, පවිත්‍රතාවය පමණයි. ඔබත් එහෙම බලාපොරොත්තු වෙන්න. සිතෙහි පවිත්‍රතාවය හට ගන්න. සිතේ පවිත්‍රතාවය ප්‍රගුණ කරන්න. අපවිත්‍ර නොවේදෙහි ඇත්තේ පවිත්‍රතාවය පවිත්‍ර කරන්න උත්සාහ කරන්න ඕනේ. අපවිත්‍ර නොවේදෙහි පවිත්‍රතාවය නොඇලේද එතන තියෙන්නේ අතහැරීමයි. නොගැටේම තියෙනවා නම් එතන අතහැරීමයි තියෙන්නේ. යමක් අල්ලා නොගනේද එතන තියෙන අතහැරීමයි. යමක් නිත්‍ය කර නොගනේද එතන පවතින්නේ අනිත්‍යයි. යමක් ආත්ම නොකර ගනේද එතන තියෙන්නේ අනාත්මයි. යමක් සැප කර නොගනේද එයා එතන දුකෙන් නිදහස් වූ කෙනෙක්. සැප කරගත්තොත් තමයි දුක තියෙන්නේ. හැබැයි නිත්‍ය කරගත්තොත් එයාට අනිත්‍යයක් තියෙයි, සැප කරගත්තොත් දුකක් තියෙයි, ආත්ම කරගත්තොත් අනාත්මක් තියෙයි. හැබැයි ඔක්කොම අත්හැරපු ගණාට අනිත්‍ය නිත්‍යයක් නැති වෙයි, දුක සැපත් නැති වෙයි, ආත්ම අනාත්ම දෙකක් නැති වෙයි. ඇත්තම කියතොත් අවසාන රහසයයි. ඒක තේරුණාද? ඒක ගොඩක් ඉහළට යන්න ඕන. අවසාන රහසයයි. අනිත්‍ය ඉතුරු වෙලක් නැහැ, අනාත්මය ඉතුරු වෙලක් නැහැ, දුක ඉතුරු වෙලක් නැහැ, මම ඉතුරු වෙලක් නැහැ, අන්නයි ඉතුරු වෙලක් නැහැ, වෙන කිසිවක් ඉතුරු වෙලක් නැහැ. ආන්නේ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා අශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් ඉතුරු නොවේ. නිරුද්ධ වෙනවා, නිදහස් වෙනවා. මනස අර පටිච්ච සමුප්පාදය කියන සියල්ල, ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියවෙන සියල්ල, චතුරාර්ය සත්‍යයේ කියවෙන සියල්ල නිරුද්ධ වෙනවා. ඇත්තේ මොනවද? දන්නේ නැත. දන්නවද? දන්නවා. දන්නවද? දන්නේ නැත. දන්න එකද හරි නොදන්න එකද හරි, ඒක ප්‍රත්‍යක්ෂ කටයුතු ධර්මයක්. සංඥා නිරෝධය. සංඥා වලින් විග්‍රහ කරන්න බෑ, අවබෝධ කරන්න බෑ. මේ වචන සංඥා එවන් වූ ශ්‍රේෂ්ඨ ධර්මය ඔබට පසක් කරගන්නට, අවබෝධ කරගන්නට අවශ්‍ය කරන සියලු ගුණ පිළිතුන් ළඟ පහළ වෙන්න. ධර්මයේ තියෙන්නේ අධර්මය නිවැරදි කිරීම කරන තැන. තුවාලේ සුවපත් භාවයේ තියෙන්නේ කොහෙද කියලා අහුවොත් ඔබ උත්තර දෙයි, තුවාලේ තියෙන තැන. ඔබේ නිවන තියෙන්නේ ඔබේ ප්‍රශ්නය තියෙන තැන. මට මේ වඩා කියන්න දෙන්න බෑ. එනා හැමදෙනාටම සම්මා සම්බුද්ධ